Such Honorable Dr. Kharisa D. Silva.
Thank you. Bhavishuddhi Sabhapathumane. Atwasenma Mama Vedagat Karnavak me avasthavedi me Karu Sabhavata Matakkarannai me Vinadi Paha Illagatte. Me Karmika me Berum Karneya Kochara Vedagat Venavada Arthike Patten me Veda Varjana Valata Noya. මේ ප්‍රශ්න ගොඩින් බේර ගන්න එක සම්බන්ධයෙන් දැන් උදාහරණයක් හැටියට ගිය අවුරුද්දේ 2014 වර්ෂයට සාපේක්ෂව පෞද්ගලික අංශයේ මේ සංවිධානාත්මක සමස්ත වැඩ වර්ජන සංඛ්‍යාව සහ ඒ සම්බන්ධ වෙච්ච සේවක සංඛ්‍යාව සහ අහිමි වූ මිනිස් දින ගණන් සංඛ්‍යාව සල්කිය යුතු ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා මහා බැංකුවේ වාර්තා කරනවා. The Udahana Katiata Ahimu Minis Dinagaran Pramania, me Vedavarjananisa, the Das Dolaha Visipandas, Hatalis Tunai, the Das Dahatune, Hatalisekdas, Haisi Hatanamei, the Das Dahatri Visinamada, Sekasi Hatapahai, the Das Pahalwe, Hatadas, Haisi, Anuhata, the Gota Meveni Dina, Minis Dinaganang, Artikin, Gilihianana, Ea. අපේ රටේ සංවර්ධන වැඩපිළිවෙලට කිසිසේත්ම ධනාත්මක ලෙස බලපාන්නේ නැහැ විතරක් නෙවෙයි අතිශයින් ඍණාත්මකව බලපානවා. ඉතින් ඒ නිසා මේ බේරුම් කරන පිළිබඳව අද අපේ ගරු ඇමතුමා ඉදිරිපත් කරලා තියෙන මේ රෙගුලාසි නියෝග යටතේ ඒ ගාස්තු වැඩි කිරීම හරහා අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩ වර්ජන වෙනකම් මේ ආරවුල් යන්නේ නැතුව බේර ගන්න පුළුවන් තත්වයකට පැමිණේවි කියලා. එතවසෙන්ම සමස්ත මම ඒ කලින් කිව්වේ ඉලක්කන් ටික මේ වතු අංශය පමණයි. වතු අංශය ගැන මෙතනින් කලින් කතා කරා ගරු මන්ත්‍රීතුමා. නමුත් සම්පූර්ණ එකතුව බැලුවොත් අහිමු මිනිස් දිනගණන් ප්‍රමාණය 2012 35817යි 13 80423යි 14 37323යි 15 82294යි. ඉතින් ඒ නිසා මේ කම්කරු හා වෘත්තිය මේ අමාත්‍යාංශය විසින් කම්කරු හා වෘත්තිය සමිති සමත අමාත්‍යාංශ විසින් වැඩසටහන් ගානක් මම හිතන්නේ ආරම්භ කළා තියෙනවා. ඒක හොඳයි. පෞද්ගලික අංශයේ සේවා ස්ථාන වල සහයෝගතාව සහ කාර්මික සාමය වැඩි දියුණු කරන්න අමාත්‍යාංශයෙන් ඒ ගන්න පියවර පිටිබඳව අපේ පැහැදීමක් තියෙනවා. මම හිතන්නේ ඒ හොඳට කාර්මික සාමය පවත්වගෙන යන ආයතන වලට සම්මාන පිරිනමන වැඩපිළිවෙලකුත් ආරම්භ කරලා තියෙන බව මහා බැංකුවේ වාර්තාවේ සඳහන් වෙනවා. මම හිතන්නේ එවැනි ආකාරයට මොවුන්ට දිරි ගැන්වීම කරන්න පුළුවන් වුණොත් එතකොට සේවකයන්ටත් ඒ ආයතන අයිතිකරුවන්ටත් හැකියාවක් ලැබෙනවා. යම්කිසි ආරවුලක් ඇති වුණොත් ඒ ආරවුල බේරගෙන ආර්ථිකයට සහ අත්වසින්ම වැඩ කරන ඒ ජනතාවගේ පවුල් වලට අහිතක් මේ කලබලයක් වෙන්නේ නැති වෙන විදිහට මේ ආරවුල් බේර ගන්න. ඉතින් ඒ නිසා ජාතික අවම වේතනය ගෙවීම සඳහා පනත් කෙටුම් පත හා සේවකයන්ගේ ආයවැය සහන දීමනාව සඳහා වූ පනත් කෙටුම් පත 16 මාර්තු මාසයේ පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒ පිළිබඳව ගැටලු කිහිපයක් ගැන මේ අවස්ථාවේදී සාකච්ඡා වුණා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ රුපියල් 2500 දීමනාව සියලුම පෞද්ගලික අංශයේ ඒ 40,000ට අඩු වැටුප් ලබන සේවකයන් සඳහා ලැබෙන ක්‍රමය පෞද්ගලික අංශයේ ඒ ආයතන හිමියන් සහ රජය එකඟතාවයකට එන්න පුළුවන් කියලා බොහෝ ආයතනවල මේ 2500 වැඩිවීම දැන් වෙනකොටත් ගෙවලා තියෙන බව අපි කවුරුත් දන්නවා. අවසාන වශයෙන් මම කියන්න කැමති මේ කම්කරු මේ ප්‍රතිපත්තිය කම්කරු ප්‍රඥාප්තියක් ගන්න මම හිතන්නේ ඉස්සෙල්ලා මෙතනට ඇවිල්ලා හිටියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිටපු ඔහු කම්කරු ඇමති හැටියට ඉන්න කාලේ අපිට මතකයි කම්කරු ප්‍රඥාප්තියක් ගන්න දිගින් දිගට කතා කරා. ඊට පස්සේ අවුරුදු 10ක් 11ක් විතර ජනාධිපති වෙලත් හිටියට කරගන්න එක බැරි වුණා. නමුත් ක්‍රියාකාරී කම්කරු ප්‍රතිපත්තියක් සකස් කරගන්න දැන් වෙනකොට අමාත්‍යාංශයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සේවා නියුක්ති ප්‍රතිපත්තිය පිළිබඳවන සම්මිතිය 122 කියන එක 2016 ජනවාරි මාසයේ අනුමත කරන ලද බවත් අපිට දැනගන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි ඇමතුමාට ප්‍රශංසා කරනවා මෙවැනි මේ යාවත් කාලීන කිරීම සම්බන්ධයෙන් ඒ දිරිගැන්වීමක් හැටියට අපි දකිනවා. ඒ හරහා කම්කරු ආරවුල් වැඩි දුරදිග නොගොස් විසඳා ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා කම්කරු මේ වැඩ වර්ජන ආවම වෙලා ආර්ථිකයට ඒ හරහා ඍණාත්මක බලපෑමක් මේ ඇති වෙන්නේ නැති වෙන විදියට වැඩ කරගෙන යන්න සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වෙමින් අපේ සුභාසින්සන් එකතු කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
කරු විජිත කේරත් මන්ත්‍රීතුමා.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, කම්කරු ආරවුල් අවම කිරීම සඳහා මේ බේරුම් කරන නිලධාරීන්ට යම් දීමනාවක් ලබා දීම පිළිබඳව ඔබතුමාගේ සංශෝධනය හොඳයි. නමුත් ඔබතුමාලා පහුගිය මැතිවරණයේදී පොරොන්දු වුණා ජනතාවට මේ පෞද්ගලික විශේෂයෙන් පෞද්ගලිකාංශයේ තියෙන මේ කොන්ත්‍රාත් සේවයේ බඳවා ගැනීම වහම නතර කරනවා කියලා. ජනාධිපතිවරයාත් මේක ජනාධිපතිවරණේ පොරොන්දුවක් විදිහට දුන්නා. ඒ වගේම මහමැතිවරණෙදිත් ඔබතුමාලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් තිබුණා. ඉතින් ඒ පිළිබඳව තමයි ඇත්තටම කඩිනම් සංශෝධනයක් ගෙනා යුතුව තියෙන්නේ. ඒක දැනට ඔබතුමාත් දන්නවා ජාතික කම්කරු උපදේශක සභාවේ අනුමත වෙච්ච යෝජනාව. ඒකට සේවය පක්ෂෙන් එකඟතාවය ආවා, සේවක පක්ෂයෙන් එකඟතාවය ආවා, අමාත්‍යාංශ පැත්තෙන් එකඟතාවය ආවා. ඒ නිසා කිසිදු බාධාවක් නැහැ ඔබතුමන්ලට ඒ සංශෝධනය ගේ. ඒක දැන් රටේ බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ විශේෂයෙන්ම වැඩ කරන ජනතාව තුළ. සේව්‍ය පක්ෂයේ එතෙන්දි එකඟ වුණාට ඔබතුමාලා දන්නවා පස්සේ මේකට විවිධ බාධා කිරීම කරමු. නමුත් ඔබතුමාලට ධෛර්යය තියෙන්න ඕනි ආණ්ඩුවක් විදියට අමාත්‍යාංශ විදියට ඒ සංශෝධනේ වහාම ගේන්න. ඒක තමයි ඇත්තටම කඩිනමින් ගෙනා යුතුව තියෙන්නේ. ඒක තමයි මැතිවරණේ දීපු පොරොන්දු. මොකද ඔබතුමා දන්නවා මේ වෙනකොට රාජ්‍ය ආයතන විශාල සංඛ්‍යාවක සේවා කටයුතු සිද්ධ වෙන්නේ මේ කියන මෑන් පවර් සේවා ආයතන මගින්. මෑන් පවර් ආයතන මගින් අවුරුදු 10 15 20 දැන් සේවකයෝ වැඩ කරනවා. ප්‍රධාන පෙළේ බැංකුවල ලංකා බැංකු, මහජන බැංකු, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ඒ වගේ ප්‍රධාන රාජ්‍ය ආයතන පවා ආයතනවල පවා දද සේවය කරන්නේ මෑන් පවර් ආයතන මගින්. සමහර වෙලාවට සේවකයන්ට ප්‍රශ්නයක් වුණාම ඒ සේවකයන්ට යන්න තියෙන්නේ ඒ තමන් වැඩ කරන ආයතනයට නෙමෙයි. වැඩ කරන ආයතනයත් එක්ක කිසිදු ගිවිසුමක් නැහැ. වැඩ කරන ආයතනයේ බැඳීමක් නැහැ. ඒ සේවකයන්ගේ සේවක අයිතිවාසිකම් සම්පූර්ණ කරන් පෞද්ගලික සමාගමක් ගත්තොත් කොකා කොලා හරි මොකක් හරි පෞද්ගලික සමාගම් වෙන්න පුළුවන්, බහුජාතික සමාගම් වෙන්න පුළුවන්. හැබැයි ඒවයි වැඩ කරන සේවකයෝ සියලු සේවකයෝ සම්පාදනය කරන්නේ මේ මෑන් පවර් ආයතනවල. සමහරట్లాට තමන් හිතනවා තමන් වැඩ කරන්නේ කොකා කොලා කම්පැනි එකේ. හැබැයි බලන් යනකොට තමන් වැඩ කරන්නේ අප්පුහාමි කියන මෑන් පවර් ආයතන. අප්පුහාමිත් අවුරුදු දෙකෙන් තුනට තමන්ගේ සේවා ගිවිසුම් වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඒ මෑන් පවර් ආයතනය අතින් අත මාරුවේ. අවුරුදු 10ක් 15ක් යනකොට මෑන් පවර් ආයතනයේ හිමිකාරීත්වයත් මාරු වෙලා තියෙනවා. සේවකයා දන්නේ නැහැ තමන්ගේ සේවය පක්ෂේ එහෙම නැත්නම් තමන්ගේ හාම්පුතා කවුද කියලා. එවැනි අවාසනාවන්ත තත්වයක් දැනට තියෙනවා. ඒ නිසා ඔබතුමාලගේ පැත්තෙන් වහාම ඒ මැතිවරණ පොරොන්දු ඉටු කළ යුතුයි. මැතිවරණයේදී ඔබතුමාලා පුනපුනා කිව්වා අපේ රටේ කම්කරුවන් මුහුණ පාන ප්‍රධාන ප්‍රශ්නයක් වෙන මේ කොන්ත්‍රාත් සේවය. එහෙම නැත්නම් වහල් සේවය. මේක වැඩ කරන ජනතාව තුළ ඇත්තටම හඳුන්වන්නේ වහල් සේවයක් කියලා. මොකද රුපියල් 700ක දීමනාවක් දෙනවනම් ඇත්තටම කම්කරුවට ලැබෙන්නේ රුපියල් 300යි 350යි. ඉතුරු රුපියල් 350ම නැත්තම් 150ම ඒ කොන්ත්‍රාත් සමාගම ගන්න. ඉතුරු කොන්ත්‍රාත් සමාගම නිකන් ඉඳලා සේවකයෝ සැපයීම කියන පදනම මත පමණක් වැටුපෙන් අර්ධයක් ලබා ගැනීම කිසිසේත්ම සාධාරණ වෙන්නේ නැහැ. ඉතින් ඒක වහම වෙනස් කළ යුතුව තියෙනවා. දැන් ගත්තොත් බැංකු ගත්තොත් ඇත්තටම ගරු ඇමතුමනි පහුගිය කාලේ අවුරුදු 10-15 වැඩ කරපු මෑන් පව ආයතන හරහා වැඩ කරපු සේවකයෝ මීට අවුරුදු 1-2 කලින් ඔබතුමන්ලාගේ ආණ්ඩුව ආවට පස්සේ ඔබතුමන්ලා මේ පොරොන්දු ඉටු කරනවා කියලා පෙන්නලා සමහර තැන්වල කරා මෙතෙක් මෑන් පව ආයතන යටතේ වැඩ කරපු සේවකයන්ව කොන්ත්‍රාත් පදනමට හැරෙව්වා. තුරා ඒකෙදි කිසිදු වෙනසක් වෙලා නැහැ. මේ මෑන් පව ආයතනේ වැඩ කරපු සේවකයා එම ආයතනයේ රජයේ හෝ ඒ ආයතනයේම කොන්ත්‍රාත් සේවකයෙක් කියලා කිව්වා. හැබැයි ඒත් ස්ථිර කළා නැහැ. දැන් රාජ්‍ය බැංකුවලට ගියොත්, ජාතික ඉදිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව වගේ ආයතනවලට ගියොත් ඒව නොටිස් කරලා තියෙනවා විවිධ කොන්දේසි දාලා. අවුරුදු 7ක් මෑන් පව ආයතනයක වැඩ කරලා තිනෝ නම් තවත් අවුරුදු 2ක් කොන්ත්‍රාත් සේවයේ ඒ එකී රාජ්‍ය ආයතනය තුල වැඩ කරලා තිනෝ නම් ඔහුට හෝ ඇයට ස්ථිර වෙන්න පුළුවන් කියලා. ඔබතුමා දන්නවා මේක කම්කරු නීතියට මූලික වශයෙන්ම පටහැනි. අපේ රටේ කම්කරු නීතියට අනුව ඔබතුමන්ලම මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරපු නීතියට අනුව මාස 6කට වැඩි කාලයක් එක දිගට සේවයෙන් නියුක්ත වුණා නම් එම සේවකයා අනිවාර්යෙන් ස්ථිර කළ යුතුයි. එහෙම තියෙද්දි කොහොමද ඒ ආයතනය දැන්වීම පල කරන්නේ? අවුරුදු 2ක් කොන්ත්‍රාත් සේවයේ ඉන්නවා නම් පමණයි ස්ථිර කරන්නේ. අවුරුදු 7ක් මෑන් පව ආයතනයේ හිටපු කෙනා තවත් අවුරුදු 2ක් කොන්ත්‍රාත් සේවෙත් ඉඳි හිටියොත් තමයි ස්ථිර කරන්නේ කියලා දැන් රාජ්‍ය ආයතන නොටිස් කරලා තියෙනවා. කම්කරු නීතියට පටහැනිව ආණ්ඩුවේම රාජ්‍ය ආයතනවල මේ වගේ දැන්වීම් දැන් පල කරලා තියෙනවා. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක් විදිහට තියෙනවා. මේක මේ වෙනස් කරන්න තමුන්වහන්සේලා තවමත් පැහැදිලි මැදිහත් වීමක් කරලා නැහැ. ඒ වගේම තමයි ඒ විශේෂයෙන්ම මතු වුණ කොන්ත්‍රාත් සේවකයෝන්ගේ ගැටලු පිළිබඳව පහුගිය කාලේ විදුලි බල මණ්ඩලයේ සහ ටෙලිකොම් ආයතනයේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ව අනිවාර්යෙන් ස්ථිර කරනවා කියලා පොරොන්දු වුණා. නමුත් මේ වෙනකොට එයින් භාගයක් විතර තමයි ස්ථිර කරලා තියෙන්නේ. ඉතුරු අය සම්බන්ධයෙන් තවමත් ප්‍රතිපත්තිමය තීන්දුවක් කරන්නේ නැහැ. දැන් ඒ පිළිබඳව ලැබෙන ආරංචි තමයි ඔවුන් ස්ථිර කරන්නේ නැහැ. ඒ වෙනුවට නව තාක්ෂණය භාවිතා කරනවා. ඒ නව තාක්ෂණය භාවිතා කරනකොට මොහු ස්ථිර කරනවා වෙනුවට ඉන්න අයත් එළියට දාන්නයි සිද්ධ වෙන්නේ කියලා. ඒක ඔබතුමන්ලා දීපු මැතිවරණ පොරොන්දුවට මුළුමනින්ම පටහැනි දෙයක්. ඒ නිසා ඉතුරු ඒ සේවකයන්ව ස්ථිර කරන්න ඒව බඳව ගන්න අවශ්‍ය කරන කඩිනම් මැදිහත් වීමක් දැන් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම කරු ඇමතුමනි රුපියල් 2500 පිළිබඳ ප්‍රශ්න. ද ඔබතුමන්ලා 50ක් ගෙනාම මේ පාර්ලිමේන්තුවේ සම්මත කරා. ඒ වෙලාවෙත් අපි මේක පැහැදිලිව කිව්වා. එතන බරපතල අඩුපාඩු තියෙනවා. 2500 කිව්වට 2015 ගිය අවුරුද්දේ ඔබතුමන් ලබ දුන්නේ 1500. පනතෙන් නීත්‍යානුකූල අවසර දුන්නේ 1500. 2016 තමයි ඉතුරු 1000. ඒකම වැරදි. පනතෙන් ඇත්තටම කරේ පෞද්ගලික අංශයට ඉඩ දුන්නා. 2500 නොගෙවෙයි. 2500 දීම අනිවාර්ය කරලා නීතියක් බොටපත් කරන්න කියලා තමයි අපි කිව්වේ. ඒත් ඒකෙන් ගැලවෙන්න බැරි වෙන්නයි නීතිය සකස් කළ යුතු. නමුත් ඔබතුමන්ලා ඒ නීතිය හැදුවෙම දුර්වල විදිහට. 2015 1500ක් 2016 රුපියල් 1000ක් කියලා. එතනම වැරද්දක් තියෙනවා. කොහොමුණත් ඒ 2500 ලබා දීමේදී ගරු විදේශ නියෝජ්‍ය ඇමතුමා කව බොහෝ ආයතන ලබා දීලා තියෙනවා කියලා. නෑ. ලබා නොදීපු ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ලබා නොදීපු ආයතන විවිධ හේතු දක්වන විවිධ උපක්‍රම පාවිච්චි කරන සේවකයා කියන එකේ අර්ථ දැක්වීම පනතට අනුව තියෙන අර්ථ දැක්වීම යම් යම් සිදුරු වලින් රිංගලා ගිහිල්ලා ඔවුන් පාවිච්චි කරගන්නවා මේ 2500 නොගෙවයි. ඒක අද බොහෝ පෞද්ගලික ආයතන වල තියෙන දෙයක්. වතු අංශයේ ප්‍රශ්නේ හරි විදිහට නම් වතු කරේ ඒ අස්සම් කරපු සාමූහික ගිවිසුම් අවසාන වශයෙන් අස්සම් කරේ 2013. 2015 මාර්තු අග වෙනකොට වතු සේවකයන් සහ සේවය පාර්ශ්වය අතර සාමූහික ගිවිසුම් අස්සම් කළ යුතුව තිබුණා. නමුත් අද වෙනකන් ඒ ගිවිසුම් අස්සම් කළා නැහැ. ඒ කියන්නේ 2015 මාර්තු ඉඳලා දැන් 2016 සැප්තැම්බර් දක්වා දැන් අවුරුදු දෙකකට ආසන්න වෙලා තියෙනවා මේ සාමූහික ගිවිසුම් අත්සන් කරන්න අවුරුදු දෙකකට හැබැයි දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක්ම සාමූහික ගිවිසුම් අත්සන් කරලා නැහැ ඒතර ඔබතුමන්ලා කම්කරු අමාත්‍යාංශ විදිහට ආණ්ඩුව විදිහට තවම අපෝසත් වෙලා තියෙනවා වතු සේවකයන්ගේ ඒ අයිතිවාසිකම ආරක්ෂා කරන්න සාකච්ඡාවට තිබ්බා ගිය සතියේ තිබ්බා කිව්වා ලබන සතියේ තියෙනවා කිව්වා සාකච්ඡාවට අපි දන්න විදිහට අටවතාවක් තියලා තියෙනවා හැබැයි අටවතාවක් නෙමෙයි දහවතාවක් තිබ්බත් තවම බැරි වුණා වතු සේවකයන්ගේ ඒ අයිතිවාසිකම දෙන්න නියෝජ්‍ය ඇමතිවරු මේ පාර්ලිමේන්තුවේ පෙට්‍රල් තියාගෙන ගිනි තියාගන්න හදලා පෙට්‍රල් දාගෙන ගිනි තියාගන්න හදලා එහෙම සම්දර්ශන පැවැත්වුවත් තවම බැරි වුණා ආණ්ඩුවක් විදිහට ඒ 2500 දීමනාව වතු සේවකයන් ලබා දෙන්න ඉතින් ඔවුන්ගේ පැත්තෙන් ඔවුන් ඉදිරිපත් කරපු තර්කය තමයි අපි පාර්ලිමේන්තු නීති වලට බැඳිලා නැහැ අපි සාමූහික ගිවිසුම් අනුව තමයි කටයුතු කරන්නේ ඒ අනුව තමයි අපේ බැඳීම් තියෙන්නේ ඊට පස්සේ ඔබතුමන්ලා මිලියන 10000ක් සල්ලි වෙන් කරා කිව්වා එයට ණය දුන්නා කිව්වා ණය වලින් ඒවට පඩිය ගෙවන්න කිව්වා අවසානයේ ඔබතුමන්ලා පල්ලම් බහැලා කිව්වා දවසකට රුපියල් 100 ගානේ දෙන්න කියලා ඒක මාසෙකට දවස් 25ක් වැඩ කරොත් පමණයි රුපියල් 100 25ක් 2500 හම්බ වෙන්නේ හැබැයි දැන් කිසිම හාම්පුතෙක් කිසිඳු වතු සමාගමක් කිසිඳු වතු සේවකයෙකුට අකණ්ඩව දින 25ක් වැඩ කරන්න අවස්ථාව ලබා දෙන්නෙත් නැහැ. එහෙමනම් අනිවාර්ය කරන්න ඕනේ අනිවාර්ය දවස් 25ක් දෙන්න කියලා. එතකොට තමයි 2500. දවස් 10ක් වැඩ කරොත් රුපියල් 100 10ක් රුපියල් 1000ක් ගන්න පුළුවන්. හැබැයි බොහෝ වතුකම් කරුවන්ට මාසෙට දවස් 25ක් වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා රුපියල් 100ෙන් ඔබතුමාලා ගැලවෙන්න හැදුවට ඒක උත්තරයක් වෙලා නැහැ. අදත් 2500 ඒ වැඩි කරපු දීමනාව මේ රටේ ලක්ෂ දෙකක්කට ආසන්න වෙච්ච වතුකම්කරුන්ට ලැබිලා නැහැ. මේ වතුකම්කරුන්ගෙන් යැපෙනවා ලක්ෂ 12ක විතර පවුල් ප්‍රමාණය. සමාජික ප්‍රමාණය. ඔවුන්ට මේ සහනය ලැබිලා නැහැ. එහෙමනම් එතන පැහැදිලි සිදුරක් තියෙනවා රිංගල යන. සව වතු සමාගම් වලට ඇයි මේවා දෙන්න බැරි? මොනවද හේතු? රජයේ සතුව මේ වතු සමාගම් තියෙද්දි මේ වතුකම් කරුවන්ට මීට වඩා සහන ලැබුණා. ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් ලබන්න, ඔවුන්ගේ ස්පිරිතාල ටිකට, වෛද්‍යවරු, ඒ අනිකුත් කරන බෙහෙත් ටික, ඒ උපකරණ ලබා දෙන්න, ඒවට රජය මැදිහත් වුණා. නිවාසවලදී වාර්ෂිකව නිවාසවල තීන්ත ගා ගන්නත් ඒ වතු සමාගම් රජයේ සතුව තිබෙදි මැදිහත් වුණා. එයාගේ සනීප ආරක්ෂක කටයුතු වලට, ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට, වතු වල පවත්වගෙන යන ඩේකේ සෙන්ටර්ස් වලට, එහෙම නැත්නම් අර දරුව බලා ගන්න පුංචි කාමරවලට ඒව නඩත්තුව සඳහා පවා රජයේ වතු සමාගම් මැදිහත් වුණා ඉදන්. හැබැයි මේව පෞද්ගලීකරණය කරාට පස්සේ ඒ සහන සියල්ල කප්පාදු වෙලා තියෙනවා. අද වතු වල තත්ත්වේ ඒ සෞඛ්‍ය පහසුකම් අඩාල වෙලා තියෙනවා. අධ්‍යාපන පහසුකම් ලබා දීම අඩාල වෙලා තියෙනවා. අනිත් පැත්තට ගත්තොත් අනිකුත් නිවාස සඳහා ලබා දෙන පහසුකම් සියල්ල අඩාල වෙලා තියෙනවා. ඒ එදා දීපු සහනවත් මේ පෞද්ගලික සමාගම් වතු සේවකයන්ට ලබා දෙන්නේ නැහැ. ඇත්තටම ගත්තොත් පෞද්ගලිකංශයට මේ පැවරුවට පස්සේ වතු සේවකයන්ට එදා ලැබිච්ච මාසිකට ලැබිච්ච පිටි ටික මාසිකට ලැබිච්ච ලාමුතෙල් ටික ඒ ටික අද ලැබෙන්නේ නැහැ. ඒ නිසා වතු සමාගම් වලට මේක නොගෙව ඉන්න කිසිදු හේතුවක් නැහැ. ලාභ උපයන්න බැරි මොකද්ද තත්ති? මොකද්ද හේතුව? ලාභ උපයන්න බැරි වෙලා තියෙන්නේ මේ වතු සමාගම් රජයේ යම් යම් දේශපාලන උමන්න වලට පාවිච්චි වෙන නිසා. බොක්සොල් වීදියේ ඒ තියෙන ප්‍රධාන ගොඩනැගිලි ටික රුපියල් 1.7 බදු දීලා තියෙන අවුරුද්දට මාසෙට. ඒ වර්ගඩිය අවුරුද්දකට රුපියල් 1.72 බොක්සොල් වීදියේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන ගොඩනැගිල්ලක බදු කුලි. හැබැයි ජනවසමේ සේවකයන් DPF එක ගෙවා ගන්න සල්ලි නැහැ. ETF එක ගෙවන්න සල්ලි නැහැ. ආණ්ඩුව තීන්දුවක් ගත්ත පහුගිය කාලේ අපිට මතකයි ඒ වත්තේ තියෙන ගස් ටික කපලා ඒ ගස් කපල ලැබෙන ආදායමෙන් EPF එක ගෙවන්න කියලා. හැබැයි ජනවසමුන්ට මයිතිම ඔක්සෝල් වීදියේ තියෙන ප්‍රධාන ගොඩනැගිලි හයක් තුට්ටු දෙකට බදු දුන්නා. ඒ ගිය ආණ්ඩුව විතරක් නෙමෙයි මේ ආණ්ඩුවත් දුන්නා. 2015 ජූනි මාසේ ගත්තොත් බලන්න මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ජනවසමේ වටිනා ගොඩනැගිලි ඔක්සෝල් වීදියේ ඩම් තුට්ටු දෙකට බදු දීලා තියෙනවා. EPF එක ගෙවන්න බැරි වෙලා තියෙන හේතුයි. ඒ තමන්ගේ හිතවතුන්ට දේශපාලන හෙංචයියලට මේ කොළඹ තියෙන වටිනා ගොඩනැගිලි අඩු මුදලට බදු දෙනවා. සේවකයන්ගේ EPF එක ගෙවා ගන්න සල්ලි නෑ කියලා අනිත් පැත්තට කියනවා. අගලවත්ත වැවිලි සමාගම පහුගිය කාලේ EPF ETF ගෙවා ගන්න බැරුව ඊට අයිති අනුබද්ධ වතු 12ක් වැහෙන තත්වයකට පත් වුණා. ඒතර ඒව වැහෙනකොට වැහෙන තත්වයකට පත් වෙනකොට ඇත්තටම ඒව ආදායම අඩු වෙනව තමයි. ඇයි? මොකද ඒව රජයේ සම්පත්. හැබැයි පෞද්ගලික අංශයට පවරලා පුද්ගලික අංශේ ඒ වතු අයිතිකාරු අර කලින් කතා කරපු ක්‍රිෂ්ණෝනිස් නේද මාතෘකාවක් බවට පත් වුණේ. අගලවත්ත සමාගමේ අයිතිකාරය. ඒතර ක්‍රිෂ්ණෝනිස්ගේ වතු සමාගම ආණ්ඩුවේ දා ක්‍රිෂ්ණෝනිස්ට දීලා ක්‍රිෂ්ණෝනිස්ට ඕනේ විදිහට ඒව රාජ්‍ය ආයතන වලින් බැංකු ණය අරගෙන තවත් ආණ්ඩුවට පාඩු කරලා ඊට පස්සේ තව බැංකු වලින් ණය අරගෙන ඒව වෙන වෙන අයට විකුණලත් තියෙනවා. බදු දීලත් තියෙනවා. ඒ ඒ වෙන අකර්ම අකටයුතුකම් අක්‍රමිකතා නතර කරන්න ආණ්ඩුව සමත් වෙලා නැහැ. දේනස අවසානයේ ඒව ප්‍රතිඵල භුක්ති විඳින්නේ ඒව වැඩ කරන සේවකයෝ. ඉතින් ඒ සේවකයන්ට EPF එක ETF එක ගන්න ගියාම සල්ලි නැහැ කියලා අමාත්‍යංශය කියනවා. ඒව විසඳන්න ඔබතුමාලා තවමත් සමත් වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි. ඒ වතුකම්කරුවෝ මුණ දෙන ලොකු ගැටලුවක් කාර්මික ආරවුලක් විදිහටම හැමදාම මතුවෙන දෙයක් තමයි තමන්ගේ EPF අයදුම් පත්‍රේ ETF එක ඒ ලබා ගැනීම සඳහා අයදුම් පත්‍ර අත්සන් කිරීමේදී ඒ තමන්ගේ තියෙන නොදැනුවත්කම නිසා එක්කෝ හරියට අත්සන් කළා නැහැ නම ලියවෙලා නැහැ හරියට ඊට පස්සේ මතුවෙන ගැටලු ඒ නිසාම EPF එක ගන්න බැරි වෙලා තියෙනවා. ඒතර ඒව කාර්මික ආරවුල් ප්‍රශ්නය විදිහට බේරුම් කරන්නට ගියාම අනිත් පැත්තට එනවා දෙමෝපියන්ගේ උපන්න සහතික ගේන්න දෙමෝපියන්ගේ හැඳුනුම්පත් ගේන්න කියලා. අපි දන්නවා වතුකරේ කම්කරුවන්ගේ බොහෝ අයට මේ උපන්න සහතිකෝ හැඳුනුම්පත් ලබා දෙන්න හැකියාවක් නැහැ. ඒ නිසාම බොහෝ වතුකම්කරුවෝ ඉන්නවා තමන්ගේ EPF එක ETF එක ගන්න විදිහක් නැතුව. ඒව තමයි සැබෑ වශයෙන්ම වතු ශේෂ්ත්‍රයේ අද මුහුණ දීලා තියෙන ප්‍රශ්නේ. ඒ නිසා ඔබතුමන්ලා ආණ්ඩුවේ වතු නියෝජනය කරන ඇමතිවරු කීප දෙනෙක් ඉඳලත් තවමත් මේ වැඩි කරපු 2500 දීමනාව සමස්ත වතුකම්කරුවන්ට ලබා දෙන්න අසමත් වෙලා තියෙනවා. ඇමතිවරු ගිහිල්ලා පිටකොටුවේ උපවාස කරනවා, උද්ඝෝෂණය කරනවා, පෙට්‍රල් දාලා ගිනි තියා ගන්න හදනවා, මොන සෙල්ලම් දැම්මත් ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා තවමත් ඒකට අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න. එනිසා ඔබතුමන්ලා මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? සාකච්ඡා කරනවාද හෙට ලබන සතිය සාකච්ඡා කියලා කාලෙ ගවන්න පුළුවන්. හැබැයි අවුරුදු දෙකක් සාමූහික ගිවිසුම් නැතුව යනවනම් එතනම බරපතල වැරද්දක් තියෙනවා. ඒත් එහෙමනම් ඒ වතු පෞද්ගලික අංශයට ඒව නඩත්තු කරගන්න බැරි නම් ඒව ආදායම කඩන් වැටෙන තත්ත්වයට පත් වෙනා නම් එහෙනම් ඔබතුමාට රජයට පවර ගන්න. නැත්තම් පුළුවන් කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න. කිරියල්ල ඇමතුමා මහ ලොකු සද්දෙට ඒවා කිව්වා. බැරනම් අපි කියනවා පවර ගන්නවා කියලා. හැබැයි කරන්නේ නැහැ. ඒව නිකන් බොරුවට ජනතාව රවට්ටන්න කරන ප්‍රකාශ. සර් ජනතාව රවට්ටන්න කරන ප්‍රකාශ නෙමෙයි. ඒ පෞද්ගලිකංශේ සමාගම් වලට බැහැයි කියලා කියනවනම් ගිවිසුම් අත්සන් කරන්න බැහැයි කියලා තවදුරටත් ඔවුන් කල් ගන්නවනම් ඔබතුමලා ආණ්ඩුවක් විදියට කරන්න ඕනි. ඒවා රජයට පවරගෙන ඒ ගිවිසුම් අත්සන් කරපු කොන්දේසි උල්ලංඝනය කරපු සමාගම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරලා වහම මැදිහත් වෙන්නේ. වතු සේවකයන්ගේ අයිතිය ආරක්ෂා කරන කම්කරු ඇමතුමා විදියට ඔබතුමාට තියෙනවා ඒකෙදි විශාල වගකීම. ඒ නිසා ඒ වගකීම ඉටු කර තමයි ඇත්තටම කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ පිළිබඳව මැදිහත් වීමක් වහා කළ යුතුව තියෙනවා. ඒ වගේම තමයි ඔබතුමාලා දැන් බොහෝ ආයතන වල කටයුතු පෞද්ගලික අංශයට දෙනවා. දැන් වතු දීලා වතු වල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම දැන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ බදු එකතු කිරීමේ කටයුත්ත මැලේසියානු මැකෙන්සි සමාගම හොංකොං වල මැකෙන්සි සමාගමට පවරන්න දැන් කටයුතු කරනවා. ඔබතුමා ලේක ගිවිසුම් අත්සන් කළා තියෙනවා. ඒ ගිවිසුම් වල දැන් මොකද කරන්න යන්නේ? මැකෙන්සි සමාගමත් එක්ක අත්සන් කරපු ගිවිසුමේ පැහැදිලිව බදු එකතු කිරීමේ කටයුත්ත මේ සමාගමට පවරන්න ලෑස්ති වෙන්නේ. ඔබතුමාලා ඒකට කියනවා ඒ හරහා බදු ආදායම් වැඩි කරගන්න පුළුවන් කියලා. දැනටමත් පහුගිය කාලය තුල දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ඒ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලාව ශක්තිමත් කරන්න විධිමත් ක්‍රියාමාර්ග ගත්තා. එහි පළවෙනි අධිවේරේ 90%ක් අවසන් කරලා තියෙනවා. දෙවෙනි අධිවේරත් දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව ආදායම් වැඩි කර ගැනීමේ ක්‍රම දැනටමත් මතුවලා තියෙනවා. ඒ වගේම බදු එකතු කිරීම සඳහා අලුතෙන් නිලධාරීන් 1500 ගණනක් පහුගිය කාලේ බඳව ගත්තා. ඒ බඳව ගැනීම ඇතුලේ දැනටමත් බදු ආදායම එකතු කිරීමේ ක්‍රියාවලිය කලින් තත්ත්වයට වඩා වෙනස් වෙලා තියෙනවා. ඒක වැඩි වෙලා තියෙනවා. හැබැයි දැන් ඔබතුමන්ලා මේ ඇග්‍රිමන්ට් එකත් එක්ක මැකෙන්සි සමාගමත් එක්ක අත්සන් කරපු ඇග්‍රිමන්ට් එකත් එක්ක
තියෙනවා
මිලියන 23ක් ගෙවන්න පොරොන්දු වෙනවා වාර්ෂිකව ඒ සමාගම. ඒතොර දැන් ඔබතුමන්ලා මේ මිලියන 23 ගෙවන්න මේ සමාගමත් එක්ක ගිවිසුම් ගහන්නෙත් මේ ලංකාවේ ඉන්න සමහර ලෝකල් ඒජන්ට්ස්ලාගේ ඒජන්ට්ස්ලා තරවකාරෝ විදිහට අරගෙන මේ සමහර තියෙන ඔඩිට් කම්පැනි අරගෙන ඒව ඒජන්ට්ස්ලා විදිහට පාවිච්චි කරලා මැකෙන්සි ආයතනත් එක්ක ගිවිසුම් ගහලා බදු එකතු කිරීමේ ක්‍රියාවලියත් දැන් පෞද්ගලික අංශයට පවරන වතු සමාගම් ටික පුද්ගලික අංශයට පවරලා අවුරුදු ගානකට පස්සේ මහා දෙවන්ත අර්බුදයක් බවට කම්කරුව අර්බුදයක් බවට රටේ නිර්මාණය වුණාට පස්සෙවත් ආඩමක් ඉගෙන ගන්නේ නැතුව බදු එකතු කිරීමේ ක්‍රියාවලියත් පුද්ගලික අංශයට පවරනවා. ඒ පුද්ගලික අංශයට පවරන්නේ ඇත්තටම බදු එකතු කිරීමේ ක්‍රියාවලිය දුර්වල වෙලා කඩන් වැටලා නම් ඒත් එහෙමත් කියලා සාධාරණ හේතුවක්වත් නැතු බදු එකතු කිරීම ක්‍රියාවලිය මෙන් මෑතකදී ඇති කරපු වෙනස්කම් එක්ක වැඩි වෙලා තියෙද්දි වැඩි කරගන්න පුළුවන් හැකියාව තියෙද්දි තමයි මේකත් පුද්ගලික අංශයට පවරන්න යන්නේ. ඒ නිසා ඒක වහම නතර කළ යුතු දෙයක්. ඒක ඒකෙන් අපේ රටේ බදු ආදායම වැඩි වෙනවා වෙනුවට මේ සමාගම් වලට මිලියන 23ක් අවුරුද්දකට යනවා. ඒ විතරක් නෙමෙයි අර කියපු ලංකාවේ ඒජන්ට්ස්ලාට කොමිස් මුදලක් යනවා. ඒ ලංකාවේ ඒජන්ට්ස්ලාට කොමිස් දෙන්න දෙවියන් පිටිපස්සෙ ඉන්නේ කවුද කියලා ඔබතුමා ආණ්ඩුවේ ප්‍රශ්න කරගන්න. ඒව නිකන් වෙනව නෙමෙයි. මේ ක්‍රියාවලිය නිකන් වෙනව නෙමෙයි. හිටපු ගමන් මැකෙන්සි සමාගමත් එක්ක ගිවිසුම් අස්සම් කරන්න නිකන් නෙමෙයි. ඒ ගිවිසුම් අස්සම් කරනකොට ඒවට මැදිහත් වෙන ලෝකල් ඒජන්ට්ස්ලාට කොමිෂන් යනවා. ඒ කොමිෂන් එක පිටිපස්සේ ඉන්නේ මේ තීන්දු ගන්න අය. ඒ තීන්දු ගන්න මුදල් අමාත්‍යාංශයෙන් තමයි. හැබැයි මුදල් අමාත්‍යාංශයෙන් තීන්දු ගන්නකොට ඒක ප්‍රතිඵල වලට මුහුණ දෙන්න වෙන්නේ රටක් විදියට මේ රටේ සියලු ජනතාවට. ඒ නිසා අද මේ කම්කරු ආරවුල් निराකරණය කිරීමේදී මේ බේරුම් කර නිලධාරීන්ට ලබා දෙන දීමනා වැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඒක හොඳයි. හැබැයි ඒකෙන් විතරක් මේ කම්කරු ආරවුල් निराකරණය කිරීම වේගවත් වෙන්නේ නැහැ. කම්කරු ආරවුල් निराකරණය කිරීම වේගවත් වෙන්න නම් ඔබතුමාලා මැතිවරණ දීපු පොරොන්දුව විශේෂයෙන්ම අපේ රටේ තියෙන සේවකයාගේ රැකියාවේ ස්ථිරත්වයේ ඒ ආරක්ෂාව සහතික කිරීම පිළිබඳව තියෙන ඒ පදනම් ශක්තිමත් කළ යුතුව තියෙනවා. අන්න ඒකෙදි කොන්ත්‍රාත් සේවය අහෝසි කරන්න මේ කොන්ත්‍රාත් මෑන් පව ආයතන වලින් කරන මේ විගඩම මේ සෙල්ලම නතර කරන්න වහම පියවර ගත යුතුයි කියනක අවධාරණය කරමින් මා නතර වෙනවා.
බොහොම ස්තුතියි. කරෝ බාලිද රංජි බණ්ඩාර.
කරු මූලාසනාරෝඩ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම කාර්මික ආරවුල් निराකරණය කිරීම සඳහා මේ බේරුම් කරුවන් වෙනුවෙන් කරන ලබන දීමනාව වැඩි කිරීමට මෙවැනි යෝජනාවක් ගෙනීම පිළිබඳව විෂය භාරගරු අමාත්‍යතුමාටත් රාජ්‍ය අමාත්‍යතුමාටත් ඒ වගේම නිලධාරී මණ්ඩලයටත් මම මගේ ප්‍රශංසාව පුද කරන්නට කැමැතියි. ගරු මන්ත්‍රීතුමනි, අපේ කාර්මික ශේෂ්ත්‍රයේ සමාජිකයන් අතර හාම්පුතුම් සේවකයන් ඒ සමාජිකයන් අතර විවිධ අවස්ථාවලදී විවිධ ප්‍රශ්න විවිධ ගැටලු නිර්මාණය වෙනවා පැන නගිනවා අපි කොතෙකුත් දැකලා තියෙනවා. ඒවා පදනම් කරගෙන විරෝධතා ව්‍යාපාර කර්මාන්ත වලට හානි කිරීම සේවකයන් අතර ලොකු ගස්රණ වලට යම් පොලිසිය මැදිහත් වීම මේ වගේ සිදුවීම් අපිට මේ සමාජය තුළ බොහෝ විට දකින්නට ලැබුණා. අතීතයේ කර්මාන්ත වැසෙන අවස්ථාවවලදී ඒ කර්මාන්ත වල සේවකයන් ඊට එරෙහිව යුද පිටියක් බවට කර්මාන්ත ශාලාව පත් කරගත් අවස්ථා අපිට දකින්න ලැබුණා. ඉතින් එමනම් එවැනි අවස්ථාවන් එනකොට ඒ ආරවුලට පත් වෙන උදවිය සමනයකට පත් කිරීමේ ක්‍රමවේදයක් ලිහිල් ක්‍රමවේද අපි නිර්මාණය කළ යුතු වෙනවා. ඉතින් අපේ ඉතිහාසයේ ඉඳලා වරින් වර විවිධ අනපනත් ගෙනල්ලා ඒ අවස්ථාවන් විශේෂයෙන්ම සේවක මණ්ඩලවලට තමන්ගේ ඓතිහාසිකම බේරුම් කර ගැනීම සඳහා රජන් විසින් අවශ්‍ය කටයුතු කරලා තිබුණා. අද කාලයක් දෙක්කලා ඇතිවෙන ආර්ථික වියදම, ජීවන වියදම ඉහළ යාම, ඒ වගේ මුදලේ අගේ පල්හැට යාම, මේ වගේ කරුණුත් එක්ක බලනකොට මුල් යුගයේ ආරම්භක යුගයේ දුන්න දීමනාවෙන් අද දවසේ එනකොට යැපෙන්නේ. එහෙනම් කාලයත් එක්කලා මේ සියලු දේවල් වෙනස් වෙන්නට ඕන. ඒ වෙනස් නොවනවා නම් ඒක තමයි බරපතල ප්‍රශ්නය. එහෙමනම් අද ගරු අමාත්‍යතුමාත්, රාජ්‍ය අමාත්‍යතුමාත්, අමාත්‍යාංශයේ අදාළ කොමසාස්තුමා ඇතුළු නිලධාරී කණ්ඩායම යහපත් ක්‍රියාවලියක් කරලා තියෙනවා. රුපියල් 600 දීමනාව 1000 දක්වා රුපියල් 400කින්, ඒ වගේම 800 දීමනාව 1500 වෙනකොට රුපියල් 700ක දීමනාවකින, 1000 දීමනාව 2000 වෙනකොට තවත් රුපියල් 1000ක දීමනාව, 12000 දීමනාව 25000 දක්වා වෙනකොට රුපියල් 13000ක දීමනාවක්, එකට එකකටත් වැඩි. ඒ වගේම 3000ක් 5000ක දීමනාවක් රුපියල් 2000කින් වැඩි කරලා. ඉතින් මේ තුලින් මේ බේරුම් කරුවම්ව සමත කරුවන් එහෙම නැත්නම් බේරුම් කරුවන්ව දිරිගැන්වීමට උනන්දු කරවීමට හොඳ අවකාශයක් ලැබෙනවා. මොකද අර සොච්චම් මුදලකින් වැඩ කරනකොට ඒ වැඩේ කරන්නට එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. කලකිරීම තමයි කටයුතු කරන්නේ. ඒ වගේම මේක නිශ්චිත කාල සීමාවන් දක්වලා තියෙනවා. ඒ කාල සීමාවන් තුල ඉතා ඉක්මනින් මේ වැඩ කටයුතු හමාර කරනවා නම් ඒ හමාර කිරීම සඳහා වාර්තා ඉදිරිපත් කිරීමට කඩිනම් ඉදිරිපත් කරනවා නම් ඒ සඳහාත් විශේෂයෙන්ම මේ අමතර දීමනාවක් එන්නත්නම් වැඩි දීමනාවක් ලබා දෙන්නටත් සැලසුම් කරලා තියෙනවා, යෝජනා කරලා තියෙනවා. මේක තාමත්ම වටිනා කියන යෝජනාවක් කියන එක සීපත් කරන්නට ඕන ගරු සභාපතිතුමනි. ගරු සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමා පැහැදිලි ප්‍රශ්නයක් නැහැ, ගරු ඇමතිතුමා පැහැදිලි ප්‍රශ්නයක් නැහැ, නැවත
වෘත්තීය පුහුණු අධිකාරී අධ්‍යක්ෂක පහර දුන්නා කියලා අද පත්‍රයේ තියෙන පුහුණු නිලධාරී පොලිසියට පැමිණිලි කරලා මේ වෘත්තීය අධ්‍යක්ෂකම් පිළිබඳ සාකච්ඡාවකින් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මේකත් මේ වගේ බේරුම්කාර මණ්ඩලයකට මේ වගේ ඒවා දානවද නැත්නම් ඔබතුමාගේ අමාත්‍යාංශයට සම්බන්ධ ප්‍රශ්නයක් ඉදන් මම ඇහුවේ.
පොලිසිය. ඔව් ගරු ඇමතිතුමනි, මෙම සිද්ධිය සිදු වෙලා තියෙන්නේ පහුගිය සතියේ බදාදා පාලන වෘත්තීය පුහුණු අධිකාරිය පාලනාංශයේ අධ්‍යක්ෂවරයා රණවීර නැමැති නිලධාරියා, මේ නිලධාරියා සමග නිදහස් සේවක සංගමයේ උතුමාලගේ පක්ෂයේ දේශපාලන සංවිධානයේ තම වෘත්තීය සමිති සංවිධානයේ සමාජිකයෝ ජයකාන්ත ඇතුළු නිලධාරීන් 3 දෙනෙක් මේ කටයුත්ත සඳහා සාකච්ඡාව සඳහා ගිහිල්ලා තියෙන්නේ. මේ සාකච්ඡාවකට ගියාම මේ අධ්‍යක්ෂකවරයාට කේන්ද්‍රී ගිහිල්ලා තමයි මේ ජයකාන්තන් කියන ජයරත්නටත්, ඒ වගේම සමන් කුලසූරියත්, හෙට්ටිආරච්චිත් කියන කණ්ඩායම හෙට්ටිආරච්චි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඉදිරියේදී පළවෙනියට තර්ජනය කරලා අරද්දේටම් කරලා තියෙනවා. ඉන් පසුව යම් පහර දීමක් සිදු වෙලා තියෙනවා. පහර දීම සිදු කරා කියන එක පිළිබඳව අද මම මේ සම්බන්ධ වාර්තාවක සකස් කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන්නත් ඒ CCTV කැමරාවල මේ සටහන් වෙලා තිබුණා. මම ආවත් මේක
එක්කෙනා රාජකාරි මුකුත් කරන්නේ නැද්ද? ඒක
නීතිය
නවන එක්කෙනෙක් ඉන්නවනේ, එයාට බැරිද ඕක රාජකාරී කරන්න හරියට?
ඔව් නීතිය නැමේ යුතු අවස්ථාවලට නීතිය නමලා කටයුතු කරන්නත් වෙනවා. මොකද නීතිය කැඩීම තමයි බරපතල. නීතිය නැමීමට නීතියම අයිතිවාසිකමක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව නාරහිමිට පොලිසියට පැමිණිලි කරලා තියෙනවා ගරු ඇමතිතුමා, ගරු මන්ත්‍රීතුමා. නාරහිමිට පොලිසිය මම අද උදේත් මේ පිළිබඳව කරුණු විමසුවා. නාරහිමිට පොලිසිය සතියකට ආසන්න කාලයක් මේකට ගත වෙලා තියෙනවා. මේකේ පරීක්ෂණය අවසන් කරලා නැහැ. බොහොම සැහැල්ලුවට අරන් තියෙන්නේ. යම් අන්දමක මට වැඩ බලන ස්ථානාධිපති ධර්මකීර්ති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අද මම ඊයේ රාත්‍රියේත් කතා කරා, අද උදේත් කතා කරා. මේ නිලධාරී මට කතා කළාට පස්සේ මම දැනගත්තා පස්සේ. ඊට පස්සේ මේ ධර්මකීර්ති පොලිස් පරීක්ෂකවරයා අද උදේ පරීක්ෂා කරලා මට කිව්වේ CCTV කැමරා සටහන් අරගෙන නැහැ, සාක්ෂි සටහන් කරලා නැහැ කියලා. ඒ කියන්නේ ඉතාමත් සැහැල්ලුවෙන්ට ගණන් අරන් තියෙන්නේ. ඔහොම වැඩවල ස්ථානාධිපතිවම කිය නැහැ ගරු මන්ත්‍රීතුමා. මේ මගේ අතේ CD එක තියෙනවා. මොකද මම අද උදෑසන අමාත්‍යාංශයට ගිහිලා පළවෙනිම කරේ මේ CD එකේ කොපි එකක් මගේ අතට අරගන්න එක. ඒ නිසා දැන් මැකෙන්නේ විදිහක් නැහැ. දැන් මේ සාක්ෂිය මගේ අතේ තියෙනවා. ඒ නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. මැකෙන්නේ නැවෙන්නවා. මේ පිළිබඳව මම පොලිස් මට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාත් කිව්වේ යම් කිසි කෙනෙකුගේ බලපෑමක් උඩ මේ පරීක්ෂණය සිදු වෙන්නේ නැති නැත්නම් දින 3ක් ඇතුළත මේ පරීක්ෂණය අවසන් වෙනවා කියන එක තමයි ධර්මකීර්ති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මට දැනුවත් කරේ ගරු මන්ත්‍රීතුමනි ගරු ඇමතිතුමනි කොහොම වෙලත් මේ රණවීර කියන අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පිළිබඳව බරපතල ප්‍රශ්න තියෙනවා මෙතුමා අදියේ ඉඳලා මේ වසර ගණනාවක් තිස්සේ මේ ආයතනයේ වැඩ කරන එකනේ මේ වසර ගණනාවක් තුළ මේ වැඩ කරද්දී තර්ජනයේ මරකම දිගටම දිනලා අධ්‍යක්ෂ ජෙනරාල් තරයේ චූලංගනීට මැතිනීට පසුගිය කාල පරිච්ඡේදයේ පිහින් අයින්නවා කියලා තර්ජනය කරලා තියෙනවා මේ අමාත්‍යාංශයේ නැත්නම් අධිකාරියේ රාජකාරී මේ කටයුතු කරද්දී ඒක නීත්‍යානුකූල නිසියාකාර ඵලදායි අන්දමින් කිරීම පිළිබඳව කතාවකට ගියාම පිහින් අයින බවට තර්ජනය කරලා තියෙනවා දැන් මේ අවස්ථාවේදී මේ නිලධාරීන්ට අඩන්තේට්ටම් කරලා තියෙනවා සාපරාදී බිය ගැන්වීම කරලා තියෙනවා ඒ වගේම බැන තර්ජනය කරලා තියෙනවා දන්නේ සංග්‍රහය 486 වෙනි වගන්තියරදී 314 යටතේ මේ දඬුවම් පැමිණිය හැකි අධිකරණයට ඉදිරිපත් කළ යුතු වරදවල් ගණනාවක් මේ නිලධාරිය කරලා තියෙනවා හැබැයි වැඩේ තියෙන ගරු ඇමතිතුමනි ගරු මන්ත්‍රීතුමනි මේ නිලධාරියා දිගින් දිගටම මේ වගේ වැඩ කරද්දී මේ කාලාන්තරයක් තිස්සේ ඔහු කවුරු හරි ඉන්න දේශපාලන බලධාරියාට හේතු වෙලා ඔහු අල්ලගෙන ඔහුගේ රැකවරණය තදාන ඔහු සන්තෝෂ කරමින් ආරක්ෂා වෙනවා ඉතින් මේ අවස්ථාවේත් වැනි තත්ත්වයක්ද කියන මම දන්නේ මොකද දැන් ඔබතුමාලාගේ සම්මේලනයට යන්නට වෘත්තීය පුහුණු අධිකාරියේ කුරුණෑගල කට්ටියට ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයට ඒ වගේ මහනුවරද ඒ වගේ මාතලේ මේ දිස්ත්‍රික්ක අතරේ සේවකයින්ටත් ඒ වගේම පුහුණු වෙන දරුවන්ටත් අනිවාර්ය කරලා තිබුණා ඉතින් ඒ වගේ අනිවාර්ය කරන මේ රණවීරකෙන් නිලධාරියා තමයි මේ බලපෑම කරන්නේ ඔහු තමයි ඉඳගෙන මේක මෙහෙවන්නේ ඉතින් මෙහෙම කරලා ඉවරලා ඉන්න දේශපාලන නායකයෙකුට අමාත්‍යවරයෙක් එක්ක සමීප වෙන අමාත්‍යවරයාගේ හොඳම ගෝලයා බවට පත් වෙනවා ඒ අමාත්‍යවරයා කරන දේවල් කරන පුද්ගලයා බවට පත් වෙනවා එහෙම එලා හැමදාම ආරක්ෂාව හදාන්න දිනවා මේ වර්තමානයේ පමණක් නෙමෙයි අතීතයේ දලසලා පෙරම අමාත්‍යතුමා එතන ඉන්නකොටත් ඒක වෙලා තියෙන්නේ
වෙනවද කාට හරි
මට පේන්නේ නීතිය නමනවාද එතුමා නැමෙනවද මම දන්නේ කොහොම වෙලා හරි එතුමා ඉන්න දේශපාලන නායකයා නමා ගන්නවා එතරම් වෙන්නේ තියෙන්නේ ඒක නමාගන්න අවශ්‍ය විදිහ එතුමට අවශ්‍ය දේ කරගන්නවා එතරම් වෙලා තියෙන ඉතුල බලය බලය පත්‍රව ගන්නවා ඒ බලය තුල අනිත් උදවිය බය කරගෙන ඉන්නවා ඉතින් මේ මේ අනිත්‍යත්වයක් මත ඇති වෙලා තියෙන්නේ දැන් මෙයාට විරුද්ධව චෝදනා ගන්නවා තියෙන නිලධාරියෙක් ඔබතුමාලා තමහරට දන්නත් ඇති කරුවා මත ඔබතුමාලා දැන් අවුරුද්දකට ඉස්සලා ආණ්ඩු කරේ ඒ ආණ්ඩු කරන අවදී මෙතුමා වෘත්තීය පුහුණු අධිකාරියක පැත්තකින් පඩියක් ගන්නවා අනිත් පැත්තෙන් මධ්‍යම සංස්කෘතික අර මුදලෙන් වැටපක් ගන්නවා එතන 154ක මුදලක් මෙයා අරගෙන තියෙනවා සංස්කෘතික අර මුදලෙන් එතකොට පඩි දෙකක් අරගෙන මේ පඩි දෙකක් අරගැනීම සම්බන්ධව ඉගෙන ගාධිපතිවරයා මෙහු කරපු ක්‍රියාවලිය වැරදි කියලා මුගින් විමසීම් කරලා දෙනවා විමත ඉගෙන ගාධිපතිවරයා මෑතකත් දැනුම් දීලා තියෙනවා ඒකට පිළිතුරු එවන්නේ නැහැ කියලා මේක පිළිඳන අපි විශ්වාසවම අපිට තොරතුරු යන්නේ නැහැ දැන් තොරතුරු පනත බලාත්මක වුණාම ඒ අර්ථය අපට තොරතුරු ලබාගෙන ක්‍රියාත්මක කරන්න ඔහුට විරුද්ධව ක්‍රියාත්මක කරන්නට වෙන්නේ මෙන්න මේ විදිහේ වපසරියක් ඔහු හදාගෙන වැඩ කටයුතු කරනවා ඒ වගේම අර FCID එකේ මූල්‍ය විමර්ශන අංශයේ විශේෂම මූල්‍ය විමර්ශන අංශයේ මොහොව කැඳවල මොහොට විරුද්ධ විමර්ශනයක් තියෙනවා මම හිතන්නේ මට දැනගන්න තියෙන විදිහට නීතිපතිවරයාට ගොනු යොමු කරලා දිනවා ඉතින් මේ විදිහේ කටයුතු රාශියක් අකටයුතු රාශියක් සිදු කරමින් තමයි මේ නිලධාරිය කටයුතු කරන්නේ මේ මේට අමතරව මොහු මේ තනතුරට එන්නත් කටයුතු කරලා තියෙන විශේෂයෙන් පසුගිය රජයේ තියෙන අවස්ථාවේ ඒ ඒ වෙලාවේ හිටපු අමාත්‍යවරුන්ව සම්බන්ධ කරගෙන ඔහුට නැති සුදුසුකම් පෙන්වලා දීලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එක පැත්තකින් ඉන්ධන දීමනාව වැඩි කරන්නේ, එක පැත්තකින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි අරගෙන තියෙනවා, වැටුප අරගෙන තියෙනවා, එක පැත්තෙන් වෘත්තීය පුහුණු අධිකාරියන් වැටුප ගන්නවා, එකම මාසෙට වැටුප දෙකක්. අනිත් පැත්තෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ වාහන පාවිච්චි කරනවා, අනිත් පැත්තෙන් ඉන්ධන දීමනාව එහෙන් ගන්නවා. මේ විදිහට ගන්නකොට මූල්‍ය අපරාධ ගණනාවක් සිදු කරපු ඉතාමත්ම වංචාකාරී පුද්ගලයෙක් කියන එක බොහොම පැහැදිලිවම මේ ඉගෙන ගාධිපතිවරයාගේ විවර්ෂණ වලදීත් ඒ වගේම FCID කරන ලබන විවර්ෂණ වලදීත් පැහැදිලිව අනාවරණය වෙලා තිනවා. දැන් එහෙම අනාවරණය වෙලා තියෙද්දි ඔහු ඔහුගේ අධිකාරිය හදා ගන්නවා. ඔහු බලය හදා ගන්නවා. ඔහු බලය හදාගෙන ඔය එක වෙලාවක ඔහු නිදහස් සේවක සංගමයට නායකත්වය දුන්නා. ඔහු නිදහස් සේවක සංගමයේ මෙහෙව්වේ ඔහු. ඊට පස්සේ ඔහුට යම් ප්‍රශ්න එනකොට මෙතන යහපාලන ආණ්ඩුව ආවහම ආණ්ඩුව මාරු වුණාම ඔහු බැලුවේ පොදු සේවක සංගමය කියලා දුවා. අර නිදහස් සේවක සංගමය කඩක් අත්පල් කරා. කරවන්තු
කාලය අවසන්.
මයික තපරින් අවසන් කරා. පොදු සේවක සංගමය කියලා හදා. පොදු සේවක සංගමය කියලා හදාගත්තේ මේ 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 සේවකයන්න්නේ සේවකයන්ගේ උන්නතිය සඳහා නෙමෙයි කරවන්තු ප්‍රතිමුණි. ඔහු හැදුවේ ඔහුගේ ආරක්ෂාව සඳහා සමස්ත අධිකාරිය නිලධාරීන්ගෙන් වලල්ලක් හදාගන්නීමට පවුරක් හදාගැනීමට උකට කරා. ඉතින් ඒ වගේ උපක්‍රම ශීලියෝ වංචා සහගතව ඉතාමත්ම විනයක් නැතුව අවිනීතව කටයුතු කරන නිලධාරියෙක් දේශපාලන රැකවරණේ මත තමයි ඔහු හැමදාම රැකවරණ ලැබන්නේ. අදත් ඔහු තනතුරේ ඉන්නේ අපේ රජයේ යහපාලන යටතේත් අර පැරණි කාලේ කරපු ඔක්කොම වැරදි වැඩ තවදුරටත් රැකගෙන ඉදිරියට යන්නේ මේ වපසරිය තුල කියන එක සීපත් කරන්න කැමති ඔබතුමාලා අහ ප්‍රශ්න නිසා මට වෙනත් කරුණු කතා කරන්න නොහැකීම පිළිබඳව මම කනගාටුයි. බොහොම
ස්තුතියි. ගෞරව ශාන්ති ශ්‍රී ස්කන්දරාස.
ගෞරව තලමේ දාංගම් තලවර වර්ගලී සන්දර්පම් தந்தமைக்கு நன்றியை தெரிவித்துக் கொண்டு வடகிழக்கு பகுதியை பொறுத்தவரையிலே யுத்தத்தின் பின் மீள்குடியேற்றம் நடைபெற்று 7 வருடங்கள் நிறைவு செய்யப்பட்ட நிலையிலும் கைத்தொழில் தொடர்பாக ஒரு முறையான திட்டமிட்ட அபிவிருத்தி வேலைகள் நடைபெறாமை இங்கு சுட்டிக்காட்டத்தக்கது. புதிய கைத்தொழில்களை உருவாக்குவது என்பதற்கு அப்பால் யுத்த காலத்திற்கு முன்பு வடகிழக்கிலே இயங்கிய கைத்தொழில் சாலைகள் மீண்டும் இதுவரை இயக்கப்படாமை அது தொடர்ந்து புறக்கணிக்கப்பட்டு வருகின்ற நிலைமையானது வடகிழக்கு மக்களை அவர்களை தொடர்ந்து ஏழ்மை நிலையிலும் வறியவர்களாகவும் வாழ்க்கை தரத்தை உயர்த்த முடியாத நிலையிலும் இட்டு செல்வது குறிப்பிடத்தக்கதோர் விடயமாக அமைந்திருக்கின்றது. யுத்த காலத்திலே மக்களுக்கு வருமானத்தை தரக்கூடிய பல்வேறு தொழில்கள் காணப்பட்டன. ஆனால் இந்த யுத்த விளைவினாலே தமது அனைத்து சொத்துக்கள் சுகங்களை இழந்த மக்கள் வெறுங்கையோடு மீள்குடியேறிய போது அபிவிருத்தி என்ற போர்வையிலே பல கோடி ரூபாய்கள் அரசினாலும் அரசு சார்பற்ற நிறுவனங்களாலும் கொட்டப்பட்டாலும் அந்த பணமானது உரிய முறையிலே திட்டமிட்டு உரியவர்களை சென்றடையாமையால்தான் இன்றும் முல்லைத்தீவு மாவட்டம் ஏழ்மையான மாவட்டமாக காணப்படுகின்றது. மீள்குடியேற்றத்தின் பின்பு பொருளாதார அபிவிருத்தி அமைச்சினாலே பல்வேறு வேலை திட்டங்கள் விவசாயம் கால்நடை மீன்பிடி தொடர்பான வேலைகள் முன்னெடுக்கப்பட்டன. ஆனால் அந்த வேலைகள் பொருத்தமான ஒரு திட்டமிடல் வேலைகள் ஊடாக முன்னெடுக்கப்படவில்லை. இதற்கு மாறாக இங்கு உற்பத்தி செய்யப்படுகின்ற மூலப்பொருட்களை முடிவு பொருளாக்கக்கூடிய கைத்தொழில் சாலைகள் குடிசை கைத்தொழில்கள் முறையாக ஆரம்பிக்கப்படவில்லை. உற்பத்தி செய்யப்படுகின்ற மூலப்பொருட்களை மூலப்பொருட்களாகவே தென்பகுதிக்கு இன்று வரை கொண்டு செல்லப்படுகின்ற நிலைமை காணப்படுகின்றது. அதிலும் குறிப்பாக பால் நெல் போன்ற உற்பத்தி பொருட்களை இங்கு குறிப்பிட்டு கூற முடியும். இவ்வாறு தொழிற்சாலைகள் ஆரம்பிக்கப்படாமையினால் தொடர்ந்து இந்த மீள்குடியேந்த எமது மக்கள் கூலியாட்களாகவும் மாடு மேய்ப்பவர்களாகவும் வாழ்ந்து வருகின்ற நிலைமையை காணக்கூடியதாக இருக்கின்றது. அது மட்டுமல்ல இந்த யுத்தத்தின் பின்பு போக்குவரத்து மின்சாரம் போன்ற தொழிற்சாலைகளை ஆரம்பிக்கப்படக்கூடிய வசதி வாய்ப்புகள் இருந்தும் அதில் கவனம் செலுத்தப்படாமை இங்கு இன்று குறிப்பிடத்தக்கது. அது மட்டுமல்ல குடிசை கைத்தொழிலில் விசேட கவனம் செலுத்தப்பட வேண்டிய ஒரு நிலைப்பாடு இந்த வடகிழக்கு பகுதியிலே காணப்படுகின்றது. இங்கு உற்பத்தி செய்யப்படுகின்ற உள்ளூர் உற்பத்திகளை மையமாக கொண்டு அதைவிட நிரந்தரமாக காணப்படுகின்ற பனை தென்னை போன்ற வளங்களை மையமாக கொண்டு சிறு கைத்தொழிற்சாலைகள் ஆரம்பிக்கப்படும் பொழுது அங்கு வேலை வாய்ப்புகளை வழங்கக்கூடிய ஒரு வசதியை ஏற்படுத்திக் கொள்ள முடியும். இன்று இயந்திரமயமாக்கல் காரணமாக இங்கு வாழ்கின்ற மக்களுக்கு வேலை வாய்ப்பெற்ற ஒரு நிலை காணப்படுகின்றது. இதனாலே வருமானமற்ற நிலையில் தொடர்ந்து ஏழைகளாக எமது மக்கள் வாழ்ந்து வருகின்ற நிலையை காணக்கூடியதாக இருக்கின்றது. இவ்வாறாக இந்த மக்களது உற்பத்திகளை மையமாக வைத்து அவர்களுக்கு வேலை வாய்ப்புகளை வழங்குகின்ற வகையிலே தொழிற்சாலைகளை ஆரம்பிப்பது அவர்களது வாழ்க்கை தரத்தை உயர்த்தக்கூடிய வகையில் திட்டங்களை வகுப்பதற்கு மாறாக தனியால் விழுந்தவனை மாடேறி மிதிக்கின்ற கதை போல் அங்கு அந்த வடக பகுதியிலே மதுபான சாலைகளை துறப்பதற்கு அனுமதிகளை வகை தொகையின்றி வழங்குவதும் அத்துமீறி சட்டத்துக்கு முரணான வகையிலே தென்பகுதியில் இருந்து வருகின்றவர்கள் மீன்பிடி தொழிலில் ஈடுபடுவதாலும் மண்கடத்தல் வேலைகளை தொடர்ந்து அனுமதிப்பதனாலும் இதிலும் குறிப்பாக இந்த யுத்தத்திலே தனது உழைக்கின்ற தன்மையுடைய இரண்டு பிள்ளைகளை இழந்த ஒரு தாய் தனக்கு கிடைத்த ஒரு வீட்டு திட்டத்திற்கு மண் பெற்றுக்கொள்வதற்கு படுகின்ற கஷ்டம் சொல்லிலடங்காது. ஆனால் அதற்கு மாறாக டிப்பர் டிப்பராக இந்த வடபகுதியில் இருந்து மண் கடத்தப்படுவது இங்கு குறிப்பிட வேண்டிய ஒரு விடயமாக அமைந்திருக்கின்றது. இதனை விட கலாச்சார சீரழிவுகளை ஏற்படுத்துகின்ற வகையிலே மதுபான சாலைகளை துறந்து இந்த இளைஞர்களை ஒரு பொருத்தமற்ற வேலைகளில் சமாதானமற்றவர்களாக முரண்பாடு உடையவர்களாக வளர்வதற்கு வழி சமைத்துக் கொண்டிருக்கின்ற ஒரு நிலைமை இந்த வடபகுதியிலே தொடர்ந்து நடைபெற்றுக் கொண்டிருக்கின்றது. இந்த யுத்த காலத்திலே அங்கு வாழ்ந்தவர்களுக்கு, குறிப்பாக அங்கு வாழ்ந்த தாய்மாருக்கு செல்வந்து வீழலாம் அல்லது கிபிர் வந்து குண்டு போடலாம் என்ற ஒரு அச்சம் மட்டும்தான் இருந்தது. ஆனால் இன்று தொடர்ந்து சகலவிதமான வேலைகளிலும் கலாச்சாரத்தை பாதுகாப்பது, தமது பிள்ளைகளை ஒழுக்கமானவர்களாக வளர்த்தெடுப்பது, ஒரு வேலை வாய்ப்பை பெற்றுக் கொள்வது, வருமானத்தை ஈட்டுவது போன்ற பல்வேறு விதமான இந்த யுத்தத்திலே நேரடியாக பாதிக்கப்பட்ட, குறிப்பாக நேரடியாக பாதிக்கப்பட்ட, கணவனை இழந்த, கணவனை பறிகொடுத்த, கணவனை கையில் கொடுத்து இன்று வரை எங்கென்று தேடிக்கொண்டிருக்கின்ற, நீண்ட காலமாக தனது பிள்ளை சிறையிலே வாடுவதால் தன்னுடைய வாழ்வு ஒரு நேர சோற்றுக்கு கூட அல்லல் படுகின்ற தாய், தங்களுடைய இந்த யுத்தத்திலே தனது அங்காவியங்களை இழந்து மாற்று வலு உள்ளவர்களாக இருப்பவர்கள், தாய் தந்தையை இழந்து அநாதைகளாக இருக்கின்ற பிள்ளைகள், இப்படியாக இந்த யுத்தத்திலே பாதிக்கப்பட்டவர்களை மையமாக வைத்து அவர்களது உடல் ஆரோக்கியம், அவர்களது உள நலங்களை பாதுகாக்கின்ற வகையிலே திட்டங்கள் வகுக்கப்பட வேண்டும். அவர்கள் தங்களுடைய நிலைமைக்கு ஏற்ற வகையில் தொழில்களை செய்யக்கூடிய வாய்ப்புகளை ஏற்படுத்தி கொடுக்க வேண்டும். இதை விடுத்து தொடர்ந்தும் அவர்களுடைய வாழ்வாதாரத்தை பாதிக்கின்ற வகையிலே என்ன நடைபெறுகின்றது அங்கு மக்களுக்கு என்றது தெரியாத நிலையிலே, குறிப்பாக இந்த முல்லைத்தீவை பொறுத்தவரையில் மீன்பிடி தொழிலை இங்கு இன்று குறிப்பிட வேண்டும். அமைச்சர் வருகின்றார், செயலாளர் வருகின்றார், மாவட்ட மட்டத்திலே உயர் அதிகாரிகளோடு மீனவ சங்கங்களோடு சந்திப்புகள் ஏற்படுத்தப்படுகின்றன, அங்கு பல தீர்மானங்கள் நிறைவேற்றப்படுகின்றன. ஆனால் நிறைவேற்றப்படுகின்ற தீர்மானங்கள் எதுவும் அங்கு செயற்படுத்தப்படுவதில்லை. சட்டத்துக்கு முரணான வகையில் தொடர்ந்து மீனவ தொழிலிலே தென்பகுதியில் இருந்து வருகின்ற சிங்களவர்கள் ஈடுபடுவதனாலே அங்கு பெருங்கையோடு மீள் குடியேறிய மக்கள் தங்களுடைய வாழ்வாதாரத்தை கட்டியெழுப்ப முடியாத நிலையிலே தொடர்ந்து ஏமாற்றப்பட்டவர்களாகவே வாழ்ந்து வருவது இங்கு குறிப்பிட வேண்டிய ஒன்றாக இருக்கின்றது. ஆகவே இந்த நிலைமைகளை கருத்தில் கொண்டு இந்த வடகிழக்கு பகுதியிலே தொழிற்சாலைகளையும் குடிசை கைத்தொழில்களையும் அங்கு காணப்படுகின்ற மூலப்பொருட்களை முடிவு பொருளாக கூடிய வகையிலே திட்டங்களை வகுத்து அவர்களது வாழ்வாதாரத்தை மேம்படுத்தக்கூடிய வகையிலே அவர்களுக்கு ஒரு நல்லிணக்கத்தோடு வாழக்கூடிய வகையிலே வழிகள் சமைக்கப்பட வேண்டும் என்று கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.
நன்றி. ஆனரபிள் அஜித் மானப்பெருமை. ஆனரபிள் அஜித் மானப்பெருமை.
ගරු මූලාසනයට මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම වර්තමාන රජය ආයෝජකය ගැන නැත්තම් රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වේවා ආයෝජනය ගැන විශ්වාසයක් තියෙනවා. මේ රජ රට රැකී රක්ෂා ප්‍රශ්නේ විසඳන්න, ඒ වගේම දළදේශ නිෂ්පාදනය වැඩි කරන්න, රාජ්‍ය වගේම පුද්ගලික ආදායම් වැඩි කරන්න මේ අවස්ථාව උදා කරගන්න ඕනේ. නමුත් ඒ වගේම රජය බැඳිලා ඉන්නවා, දැඩි වගකීමකින් ඉන්නවා. මෙහි වැඩ කරන ශ්‍රම හමුදාව නැත්නම් සේවකයාවත් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න වර්තමාන රජය දැඩි ලෙස බැඳිලා ඉන්නවා. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ ජීවන ආලිය නැත්නම් අපේ රටේ ශක්තිය තමයි මේ රටේ ශ්‍රම හමුදාව. ඉතින් ඒ අය ආරක්ෂා කිරීමට විශේෂයෙන්ම මේ රජයේ විවිධ නීති රීති අනපනත් ගෙනල්ලා ඒ වගේ විවිධ පහසුකම් සලසලා මේ අයව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා. මේ ආයතන රජය වෙන්න පුළුවන්, සමහර පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් විවිධ ගැටලු මතුවෙනවා, සේවකයා සහ ස්වාමියා අතර විවිධ ගැටලු මතුවෙනවා. නමුත් මේ ගැටලු මතුවෙන එක ඉතා ඉක්මනින් වැඩි කාලයක් නොගිහින් ඒවා විසඳගන්න කටයුතු කරන්න සිද්ධ වෙනවා. කොටිම කියනවා නම් අර නියපොත්තෙන් විසඳන් කඩන්න තියෙන දේ අන්තිමට පොරවෙන් කපන්නත් බැරි තත්ත්වයට උදා වෙනවා. එහෙම වෙච්ච අවස්ථා පහුගිය කාලේ අපි ඕනතරම් දැක්කා. ඒක නිසා සේවක ගැටලු කල් නොගිහින් විසඳා ගැනීම මං හිතනවා සේවකයාටත් ඒ වගේම ස්වාමියාටත් ඒ වගේම රටේ තියෙන සම්පත් වලටත් හොඳයි. රාජ්‍ය දීපලත් ආරක්ෂා වෙනවා, සියලු දීපලත් ආරක්ෂා වෙනවා. ඉතින් වර්තමාන යහපාලන තත්ත්වය තුළ අර මූලාසනයට මන්ත්‍රීතුමනි මේ රටේ සේවකයන්ගේ දැඩි විශ්වාසයක් තියෙනවා. මේ රජය ඒ අය ගැන බලනවා, ඒ අයගේ දුක් ගැනවිලි ගැන බලනවා, ඒ ගැන අයිතිවාසිකම් ලබා දෙනවා කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ඒක ගැන ඇහුම්කම් දෙනවා කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ හින්දාම තමයි අපි දැක්කා පහුගිය අවුරුදු ගාන තුළ එහෙම විශ්වාසයක් තිබෙන්නේ නැහැ සේවකයෝ රටේ වැඩ කළේ දැඩි පීඩණයෙන්. මොකද වැඩියෙන් කතා කරන්න ගියොත් සුදු වෑන්යක් අරන් උස්සගෙන යනවා. ප්‍රශ්න කියා ඉන්න විදිහක් තිබුණේ නැහැ. නමුත් ඒ නිදහස මේ රටේ සියලු ජනතාවට අද ලැබිලා තියෙනවා. අපි දැක්කා මගේ ප්‍රදේශයේ වැලිබේරිය ප්‍රදේශයේ වතුර බොන්න ඕනේ කියලා බීමට ජලය දෙන්න කියලා උද්ඝෝෂණය කරපුවාම ඒ උද්ඝෝෂණ විසඳුවේ බේරුම්කාරයෙක් මාර්ගයෙන් නෙමෙයි, වෙඩි උණ්ඩේ පාසගෙන දරුවෝ දෙන්නෙකුත් ඒ වගේම බියගම කලාපේ වැඩ කරන කම්කරුවෙකුත් මරා දාලා තමයි මේ ප්‍රශ්නේ විසඳුවේ. බේරුම්කරුවන් හරහා නෙමෙයි, ඉන්ධන සහනාධාර ඉල්ලපු එදා හලාවත ඇන්ටනි ඇතුළු ඒ උද්ඝෝෂකයන් ප්‍රශ්න විසඳුවේ එදා වෙඩි උණ්ඩෙන් මහ දවල් මරා දාලා පොලිසිය මගින් එහෙමයි ඒවා විසඳුවේ. ඒ විතරක් නෙමෙයි ඒකල කර්මාන්තපුරේ සේවකයෝ ඇවිල්ලා තමුන්ගේ පාර්ථෝෂණ දීමනාව අහිමි රජයට පවර ගන්න එපා මේක අපේ සල්ලි කියලා උද්ඝෝෂණය කරනකොට විරෝධය ප්‍රකාශ කරනකොට මහා දවල් දෙනෝ දහහක් ඉස්සරහා රොෂාන් චානකව මරලයි ඒ උද්ඝෝෂණ ව්‍යාපාරය නැවැත්තුවේ. නමුත් මේ රජය එහෙම කරන්නේ නැහැ. මේ රජය ඇහුම්කන් දීලා ඒ ප්‍රශ්නල බේරුම් කරව යොදවලා සාකච්ඡා කරලා තමුන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරලා හැමෝටම කන් දෙන යුගයක් නිර්මාණය කරලා තිනවා. යහපාලන ප්‍රතිපත්ති මේ රට අගය කරමින් කටයුතු කරනවා. නමුත් අපි දන්නවා එම නිසාම අපි දැක්ක පහුගිය කාලේ උද්ඝෝෂණ වැඩි වෙලා තියෙනවා. මොකද අවුරුදු ගාණක් තද කරගෙන තෙරපගෙන තමුන්ගේ අදහස් කියාගන්න බැරුව හිටපු සේවකයෝ, තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරුව හිටපු ජනතාව අදහස් ප්‍රකාශ කරන්න එළියට බැහැලා තියෙනවා. ඒක අපි දැක්කේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය, අපේ රටේ පාලනය ක්‍රමවත් වීම නැත්නම් යහපාලන පරිවර්තන වීමේ ඇවිත් ප්‍රතිඵලයක් විදිහට තමයි අපි දැක්කේ. විශේෂයෙන්ම අපි දකිනවා 2006 වර්ෂයේ මේ රටේ මේ උද්ඝෝෂණ නිසා වැඩවර්ජන නිසා අහිමි වෙච්ච මිනිස් දින ගන්න 48,95,148ක් 2014 වර්ෂයේ මිනිස් දින ගණන අහිමි වුණා. මේ රටට පඩි ගෙවලා වැඩවර්ජන නිසා අහිමිලා තියෙනවා මිනිස් දින ගණන 80,423ක්. 2015 වර්ෂය දිහා බැලුවොත් මිනිස් දින ගන්න 82,294ක් අහිමි වෙලා තියෙනවා මේ රටට. ඒ කියන්නේ පඩි අරගෙන රැකියාවට යෙදෙනවා කියලා තමුන්ගේ සේවයේ සපයන් නැතුව විවිධ උද්ඝෝෂණ ව්‍යාපාරවල යෙදිලා තියෙනවා මිනිස්. අපිට මුළු අවුරුද්ද තුළම පුද්ගලයන් 350ක වගේ ප්‍රමාණයක් වැඩ නොකරලා තියෙනවා අදාළ දීමනා සහ වැටුප් අරගෙන. නමුත් නමුත් මේක එච්චර හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. ඒ හින්දා අපි මේ මේවා මුලින් විසඳගන්න ඕනේ. ඒ හින්දා තමයි මේ රජය දැඩි ලෙස උත්සාහ කරන්නේ. අපි දන්නවා රටේ ආර්ථික ප්‍රශ්න තියෙනවා. නමුත් මේ ආර්ථික ප්‍රශ්න තියෙද්දී අපි කරන්න ඕනේ දේ හරියට කරනවා. සේවකයාගේ අයිතිවාසිකම විසඳන්න කටයුතු කරනවා. මොකද සේවක ආරවුල පරක් වෙන ස්වාමියාට ඇති ප්‍රශ්නයක් නැහැ. ස්වාමියා කැමතියි මේක පරක් වෙනවට, මේක ඇදෙනවට කැමතියි. නමුත් සේවකයාගේ තියෙන අයිතිවාසිකම තමයි ලැබෙන්නේ නැත්තේ. සේවකයාගේ නැත්නම් ඒ කම්කරුවාගේ නැත්නම් සේවය ලබා දෙන පුද්ගලයාගේ ආර්ථිකය කඩාගෙන නැටෙන්නේ. ඒ නිසා ඔහුගෙන් යැපෙන්නන් තමයි අගතියටපත් වෙන්නේ. විසඳුනේ නැතත් වැරදි මේවා ඇදී කල්යනකොට විශේෂයෙන්ම ඒව නවත්තන්න තමයි වර්තමාන රජය විශේෂම කරු අමාත්‍යතුමා මැදිහත් වෙලා නියෝජ්‍ය අමාත්‍යතුමා මැදිහත් වෙලා යහපාලන ප්‍රතිපත්ති තුර මෙවැනි දේවල්ට මුදල් යොදවලා මේ බේරුම් කරුවන්ගේ මේ ආරවුල් බේරුම් කරුවන්ගේ දීමනාව එකට එකක් දෙගුණයකින් වගේ වැඩි කරන්න අද මේ අනුමත කරගන්න අද මේ කතා කරන්නේ ඒ අවස්ථාව උදා කරගන්න. මුලාසනේ රුඩ මන්ත්‍රීතුමනි මම කිව්වා වගේ මේවා බේරුම් කරව හොයාගන්න බෑ. මොකද මේවට දෙවන ගාණ අඩුයි. මේ ඕන නැති දේවල් වලට ගිය රජයේ සල්ලි වීදම් කළාට මේ පුද්ගලයන්ගේ ප්‍රශ්න සේවකයන්ගේ ප්‍රශ්න විසඳන්න මුදල් යොමු කරලා තිබෙන්නේ නැහැ. ඒ හින්දා
විනාඩියක කාලයක් තියෙනවා.
හොඳයි. ඒ නිසා විශේෂයෙන්ම අපි දැක්කා මේ බේරුම් කරණය කරපු දේ. ඒ කියන්නේ එදා රුපියල් 12000 ඉපරිම ගන්න පුළුවන් මේ බේරුම් කරුට අද 25000ක් දක්වා ඒක වැඩි කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අලුත් ක්‍රමයක් ඇතුල් කරලා තියෙනවා. දින සති පහක් ඇතුළත මේ බේරුම් කරණය ලැබලා වාර්තාවක් ලැබලා දෙනවා නම් කම්කරු කොමසාරිස්ලාට සියලු දේ ඉවරයි මෙන්න වාර්තාව කියලා දෙනවා නම් ඔහුට තව රුපියල් 5000ක් අමතර දීවණාවක් මේ බේරුම් කරුවට ගෙවනවා. මේ හැමදේම කරන්නේ ඇයි? මේ හැමදේම කරන්නේ සේවකයාගේ අයිතිවාසිකම ආරක්ෂා කරලා දෙන්න වගේම ඔහුගේ ප්‍රශ්නට ඉතා කඩිනමින් විසඳුමක් ලබා දෙන්න. මම කලින් කිව්වා වගේ සේවකයාගේ මෙම බේරුම් කරන්නේ පරක් වෙන්න පාඩු වෙන්නේ සේවකයාගේ යැපෙන්නන්ට සහ සේවකයාට. අපි දැක්කා ඒක සමහරව හාම්පුතුන් ස්වාමියන් මේක හිතු මතයි පරක්කු කරනවා. ඇයි? ප්‍රශ්නයක් නැහැ. ඔය ඇදි ඉන්නකොට එපා වෙයි කියලා හිතාගෙන. නමුත් ඒ සඳහා අඩිතාලම
දාලා විනාඩියක් දෙන්න කරු
මූලාසන නිරුල මන්ත්‍රීතුමනි. එමණි සමා විශේෂයෙන් කියනවා වෘත්තීය සමිති ව්‍යාපාරය අපිට ශක්තිමත් කරන්න වෙලා තියෙනවා. මේ රටේ වැඩ කරන ජනතාවගෙන් 15%ක් වත් වෘත්තීය සමිති වල සාමාජික වෙලා නැහැ. 100% වැඩ කරන ජනතාවගෙන් 85%ක් වෘත්තීය සමිති වලට බැඳිලා නැහැ. නමුත් ඒ විශ්වාසය ගොඩනගලා මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය
දේශපාලන
දේශපාලන යටි දේශපාලන අවස්ථාවාදී දෙයක් වෙන්නේ නැතුව රටේ සැබෑ රට ආරක්ෂා කරන ජනතාව ආරක්ෂා කරන වැල කරන සේවකයා ආරක්ෂා කරන ව්‍යාපාරයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතුයි කියලා කියමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි ගරු වාසුදේව නානායක්කාරමන්තුමා.
ගරු සභාපතිතුමනි, තුමාට ස්තුතියි. වලමුවෙන් මේ අජිත් මාන අපේරුම ගරු මන්තුමා කිව්වා මේ දින ගණන මෙච්චර අහිමි වෙලා තියෙනවා වැඩ දින ගන්න මේ වැඩ වර්ජන නිසා මේ අය මේ පඩි අරගෙන තමයි වැඩ වර්ජනය කරලා ඉඳලා තියෙන්නේ කියලා. එතුමා එහෙනම් වැඩ වර්ජන දන්නෙත් නැහැ. එහෙම නැත්නම් එතුමා දන්නේ නැහැ මේ වැඩ වර්ජනයකින් පසු ඇති වෙන මේ වැඩ වර්ජනයේ කාලේ මුදල් පිළිබඳ ප්‍රශ්නේ ලොකුම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් මේ අයට වර්ජනය කරනකොටම හාම්පුතා කරන වැඩේ ඒ දිනවල වැටුප් කපනවා. ඊට පස්සේ වැඩ වර්ජන ඉවර වෙලා යන්න ලෑස්ති වුණාම මේ ප්‍රශ්නේ ලොකුම බරපතල ආරවුල බවට පත් වෙනවා. ඉතින් මේ නිසා මේ වැඩ දින ගන්න ඔවුන්ට අහිමි වෙනකොට ඔවුන් මේ වැටුප් අරගෙන වැඩ දින ගන්න අහිමුනේ නැහැ. තමන්ගේ රැකියාව පරදුවට තියලා තමන්ගේ ලැබෙන්න තියෙන වැටුප පරදුවට තියලා තමයි මේ මිනිස්සු වැඩ වර්ජනය කළා තියෙන්නේ. ඒක තීරුම් ගත යුතුව තිබෙනවා. ඉතින් මේ බේරුම්කාර ප්‍රමාදය ඇත්තටම මේකට හේතුව හවස් භාගයේ තමයි මේ බේරුම්කාර කටයුතු සිදුවෙන්නේ. බොහෝ විට හවස දෙකහමාරෙන් පස්සේ තමයි එන්නේ. එතකොට මේ නීතිඥයොත් එන්නේ උදේ උසාවි කියලා හවස්ට මේ බේරුම්කාර කටයුතු වලට. ආවට පස්සේ ඉතින් ඊට පෙර දවස්සේ වෙච්ච ඒ විභාගයේ සටහන් වල හරිවැරදි බලලා ඉවරනකොට 3:00යි. එතකොට අර කාර්ය මණ්ඩල දැන් ඉතින් දැන් යන්න ලෑස්ති. දැන් කාර්ය මණ්ඩල වල අයට කියන්න බෑ 4:00 ඉන්න කියලා. එතකොට වෙන්නේ මේ බේරුම්කාර නඩු හැමදාම කල් යනවා. ඉතින් ඒ නිසා මේ බේරුම්කාර නඩු වලට අවුරුද්ද දෙක දෙකමාර යන අවස්ථා තියෙනවා. ඒ නිසා මේ අපේ වෘත්තීය සමිති වලින් කිව්වා අපේ මුදල් මේ කම්කරු ඇමතුමාට කම්කරු ඇමතුමා මේකට විතරක් අහුන්කම් දුන්නොත් මම ස්තුතිවන්ත වෙනවා. ගරු ජෝන් සේනවීරත්න කම්කරු ඇමතුමා ගරු ජෝන් ඔබතුමා මේකට විතරක් අහුන්කම් දුන්නොත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ පාර මේ වෘත්තීය සමිති අය කිව්වා මේ අයට අතිකාල දීමනාවක් දෙන්න කාටද කාර්ය මණ්ඩල වලට. නැත්නම් මිනිස්සු තුනමාරින් පස්සේ ඉන්නලාස්තිනේ. ඉතින් දෙකමාරට ඇවිල්ලා තුනමාර වෙනකොට ඉවර කරලා කාර්ය මණ්ඩල ඊගාවට යන්නලාස්ති වෙනකොට හැමදාම නඩු කල් යනවා. ඉතින් මේකට එක්තරා විසඳුමක් හැටියට කිව්වේ මෙයාට අතිකාල දීමනා දෙන්න. ඉතින් මං කියන්නේ මෙන්න මේ බේරුම් කරුවන්ට දීමනා වැඩි කරනවා වගේම ඔබතුමා මේ කාර්ය මණ්ඩල වලට අතිකාල දෙන්නත් යම් තීන්දුවක් ගෙනවනම් මම හිතනවා මේ බේරුම් කාර කටයුතු අවුරුද්දක් යන ඒවා අපිට මාස 6කින් ඉවර කරගන්න පුළුවන් වේවි. ඔබතුමා ඒ කියන්නේ හිත දෙනවට ඇයි කියලා බලාපොරොත්තු වෙන. ඊළඟට අයවැය සාන දීමනාව. අලුතෙන් මැදෙන සේවකීන්ට මේ අයවැය සාන දීමනාව අයිති නැහැ කියලා මේ හම්බුතුන්ගේ සංගමයේ අර්ථකථනයක් දීලා තියෙනවා. ඔබතුමාගේ නීතිය අර්ථකථනය කළ තියෙනවා හාම්බුතුන්ගේ සංගමය. මේ අලුතෙන් මැදෙන සේවකයන්ට 2500 නෑ.
දැන්වා අපි කිව්වා මේක මේක කිසිම පදනමක් නැති අර්ථ නිරූපණයක්. එහෙම එකක් මේක නෑ. කොයි අවස්ථාවක බැඳුණත් සේවකෙක් මීට පසු 2500 හිමි. ඒකත් පැහැදිලි කරලා දුන්නා.
ඒ ඔබතුමා කොච්චර කිව්වත් ඔබතුමා කොච්චර අර්ථ නිරූපණේ දුන්නත් තමතේවර හැටියට ඒ අය දෙන අර්ථ නිරූපණය අනුව මේගොල්ල ක්‍රියා කරන්නේ. දැන් ඒ නිසා ඒවා විශේෂයෙන් ප්‍රමුඛතාවයක් දීලා ඒවට උවමනා කරන නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්න ඔබතුමා මැදිහත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද මේ කාලේ හාම්පුතුන්ගේ සංගමයේ දීපු අර්ථ නිරූපණය නිසා වේගෙන් හාම්පුතුන්ගේ සංගමයට දැන් සමාජිකයන් බැඳෙනවා. නොයෙකුත් කොම්පැනි කාර්යාලවල දැන් හාම්පුතුන්ගේ සංගමයට බැඳෙනවා. මොකද මේ අර්ථ නිරූපණය අනුව 2500 නොගෙවයින. ඒ නිසා ඔබතුමාගේ නෛතික හැකියාව ඔබතුමා අන්න ආදර්ශයට ගත්තොත් හොඳයි. මේ රවි කරුණායක අමාත්‍යතුමා අන්න සුරාබද් දෙපාර්තමේන්තුවට ඔය බුදිය ගන්න අරලා වැටලීම් කාර්ය මණ්ඩලයක් හදලා තියෙනවා අමාත්‍යාංශේ. හදලා එතුමා වැඩ. ඒ වගේම එතුමා තවත් ඒ වගේ වැටලීම් කාර්ය මණ්ඩල හදාගෙන තියෙනවා අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු නිලධාරීන්ට කුද ගහ ගන්න කියලා. එහෙම එකක් ඔබතුමාට හදාගන්න බැරිද? මේ නීතිය නොතකා ක්‍රියා කරන හාම්පුතුන් ගැන ඔවුන්ව මේච්චල් කරගැනීමේ මාර්ගයක් ඇතියද කියලා මම ඔබතුමාගෙන් විමසන්න කැමතියි. මේ ඊළඟ කරුණ මේ ආණ්ඩුව බලයට ගැනීමට උදව් කරපු වෘත්තීය සමිති නායකයෙක්ම මට කියනවා මගේ යාළුවෙක්. අපි වෙනස්කම් වල හිටියේ පෞගිය මැතිවරණය ජනාධිපතිවරණය වෙනකොට. එතුමා මගේ අහනවා මේ ආණ්ඩුවට තියෙන විවෘතෝම වෘත්තීය සමිති කඩා දැමීමේ වැඩපිළිවෙලක් මේ හාම්පුතුන් ගෙනියනවායි කිය. මෙතුමා මේ ආණ්ඩුවට උදව් කරපු කෙනෙක්. එයා කියනවා මේ ආණ්ඩුව ආවට පස්සේ දැන් විවෘතවම වෘත්තීය සමිති කැඩීමේ ව්‍යාපාරයක් හාම්පුතුන් ගෙනියනවායි කියලා. ඒකට ඒගොල්ල හදාගෙන තියනවලු වචනයකුත් ට්‍රේඩ් යුනියන් මාෆියා. ඒ කියන්නේ වෘත්තීය සමිතියක් හැදෙනකොට මේකට කියන්නේ මාෆියාව. ඒ මාෆියාව මෙල්ල කළ යුතුයි කියන පදනමේ ඉඳගෙන තමයි මේ හාම්පුතුන් වැඩ කරගෙන යන්නේ. ඔවුන් පෝස්ටරුත් ගන්නවා වෘත්තීය සමිති මාෆියාව හෙලා දකිමු කියලා. මේ කවුද ගහන්නේ ආම්පුතුන්? දැන් මේ අනුව තැන් කිහිපයක මේ තත්වය උද්ගත වෙලා තියෙනවා. මම කැමති ඔබතුමාට ඒ තැන් මොනවද කියලාත් කියන්න. වෙළඳකලාපේ මේ කටුනායක ප්‍රදේශයේ
ඒ ආම්පුතුන්ට පැහැදිලි කරලා දුන්නා වෘත්තීය සමිතියකට බැඳීම කම්කරුවෙකුට තියෙන අයිතිය. ඒ අයිතිය යටපත් කරලා එයාට කටයුතු කරන්න බෑ. ඒ වගේම හාම්පුතාලා නැත්නම් සේවය පක්ෂය බැඳිලා ඉන්නවා උච්ච සමිතියේ හරහා.
ඔබතුමා කියන්නේ කාර්ය ඔබතුමා කියන්නේ කාර්ය මම පිළිගන්නවා.
දැන් එතකොට ඒගොල්ල කරපු අර අසාධාරණ වැඩපිළිවෙල හුඟක් දුරට පාළනේ වෙලා
තියෙනවා. මට මේ වෘත්තීය සමිති නායකයා මියාම තමයි කියන්නේ ඔබතුමා බොහෝ සේ මේ අයට උපදෙස් දුන්නා එහෙම කරන්න බෑ. නමුත් ඒ අය ඔබතුමා කියන දේ නෙමේ සලකන්නේ. ඔබතුමාට වඩා සලකන්නේ වෙනත් ඇමතිවරු මේ පිළිබඳ ඒ කලාප පිළිබඳ වගකීම් තියෙන ඇමතිවරු මේ පිළිබඳව දක්වන ආකල්පය ඕක නෙමෙයි කියලයි හම්පුතුන් සලකන්නේ. ඔබතුමා කියනවා වෘත්තීය සමිති කඩන්නේ මාදන්න එපා, ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා බැඳින්න කියලා. නමුත් වෘත්තීය සමිති කැඩුවත් කමක් නැහැ කියලා ආකල්පයක් තවත් ඇමතිවරුන්ගේ තියෙනවායි කියලා, ඒ හම්පුතුන්ට විශ්වාසයක් තියෙනවායි කියලා මට මේ වෘත්තීය සමිති නියෝජිතයෙක් කියා ඉන්නවා. දැන් ඉතින් බලමු අපි ඇත්තටම මේකේ එහෙම වෙච්ච තැන් තියෙනවද කියලා. කම්කරු අමාත්‍යංශය කිව්වත් ඒ ගණන් නොගෙන ක්‍රියා කිරීමට බලය අතරගත්තු එක් ඇමතිවරයෙකුගේ, මම කියන්නේ නැනම් එක් ඇමතිවරයෙකුගේ ඔබතුමාගේ අමාත්‍ය මණ්ඩලය නෝනයි දුවයි තමයි ඒ කර්මාන්තය පාලනය කරගෙන යන්නේ. ඒ කර්මාන්ත ශාලාවේ කෙලින්ම කියා හිටිනවා වෘත්තීය සමිතියෙන් අස්වෙන්නට ඕන, අස්නුනොත් ඔය කට්ටියට ඕ ටයිම් දෙන්නේ නැහැ. නැ වන් ෂොට් එක දෙනවා. වන් ෂොට් එක දෙනවා කියන්නේ සේවයෙන් පහ කරනවා. දැන් මේ වෘත්තීය සමිති ක්‍රියාකාරීව කැඳවලා සමිතියේ වැඩ නැවැත්වුවේ නැත්තම් ෂොට් එක දෙනවා. ඒකයි භාවිතා කරන වචන. ෂොට් එක දෙනවා කියන්නේ ඒ සේවයෙන් අයින් කරනවා, නැත්තම් එයාට යම් හානියක් පමුණුවනවා, නැත්තම් එයා යම් පීඩනයකට පත් කරනවායි කියන එක. දැන් ඇත්තටම මේවා ක්‍රියාත්මක කරන්නේ කළමනාකරුවෝ බව ඇත්ත. නමුත් මේ තොරතුරු අපට ලබා දෙන්නේ තමුන්නාසේලාගේම හිතවත් පිරිස් ඒ කාලේ තමුන්නාසේලාට උදව් කරපු. දැන් අර මාන්නපුර මන්තුමා කිව්වා ඒ කාලේ මැරුවා.
ගරු මන්තුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා. විනාඩි දෙක කාලයක් තියෙනවා.
නොයෙකුත් දේවල් කිව්වා මැරුවේ වගේ. නමුත් මේකයි කාරණාව. දැන් මරපු ඒවායේ ඉතිහාසය හොයන්න ගියොත් බටලන්දේ මැරූ ගානේ බලන්න තවත් කොච්චර වාර්තා පොත් අපට අවසන් වෙනවද කියලා අජිත් මාන්නපුර මහත්මයා දැනගත යුතුයි. එතන මැරූ ඒවායේ සංඛ්‍යා ලේඛන පැත්තකින් තියලා දැන් අද තියෙන ප්‍රශ්නය මේ ADG සිලෝන් මේ 365 දවසේ මේ කර්මාන්තශාලාව වැඩ කරනව කටුනායක ADG සිලෝන්. දැන් මේ සමිතිය සමාජිකත්වයට රැස්වීම පවත්වන්න බෑ. අයි 365 දවසේම වැඩ, තව 24ම වැඩ. ඒක දවසක් මේ අය එකතු වෙලා රැස්වීම පැවැත්තුවා. රැස්වීම පැවැත්තුවට පස්සේ ඉඳලා මේ පාලකයන් කියනවා රැස්වීමට ගියා නිසා ඔය අයට ඕටි නැහැ. ඒ කියන්නේ අතිකාල දීම නැහැ. අතිකාල වැඩක් නැහැ. ඒ විදිහට එයාට වෙනස්කම් කිරීමක් කරන්න පටන් අරගෙන තිබෙනවා. සමිති ක්‍රියාකාරීත්වයට සම්බන්ධ වීම නිසා. ඒ අතර ඔබතුමාට මතකයි ඔබතුමාගේ පූර්වගාමී කම්කරු ඇමතිවරයා මහින්ද මහතා. එතුමා කම්කරු ඇමති හැටියට ඉන්න කාලේ එතුමාගේ කම්කරු ඇමතිකම නැති වුණේ කොහොමද කියලාත් ඔබතුමාට මතකයි. එතුමාගේ කම්කරු ඇමතිකම නැති කරේ චන්ද්‍රිකා මැතිණිය. මොකද එතුමා කම්කරුවන්ට වඩා හිතවත්ව පක්ෂපාතව වැඩ කරනවායි කියලා. ඒකත් මේ යමින් ගමන කියාගෙන යන්න ඕන. මම ඒ කාලේ එතුමාගේ කම්කරු අමාත්‍යංශයේ සිටි උපදේශක මන්ත්‍රීවරයා. මමත් අස්සුණා ඒ සමගම. මොකද කම්කරුවන්ගේ ප්‍රශ්නවලදී කටයුතු බේරුම් කරන්න යෑමේදී කම්කරුවන්ගේ පැත්තේ ඉඳන් බලන එක කම්කරු ඇමතිවරයෙකුගේ යුතුකමයි කියලා තමයි එතුමා කිව්වේ. ඉතින් මම කම්කරු ඇමතිනම් කම්කරුවන්ගේ පැත්තේ ඉඳන් බලන්නේ නැතුව මං කාගේ පැත්තේ ඉඳන්ද බලන්න ඕන? එතුමාට තිබුණු චෝදනාවත් ඒකයි. චන්ද්‍රිකා මැතිණිය එතුමා ඒ දුරෙන් අයින් කරන වෙලාවේ
කාලය අවසන් වන්තුමා
මම ඉවර කරනවා. දැන් අද ලේක් හවුස් එකේ කට්ටිය එළියට බහලා ඉන්නෝ ඔක්කොම ගැටු ප්‍රශ්නයක් මුල් කරගෙන JSS එකයි ශ්‍රී ලංකා එකේ යූනියන් දෙක හොර කිවිසුමක් අත්සන් කළා. අඩුවෙන් වැටුප ගන්න එක වෙලා ඔක්කොම ලේක් හවුස් එකේ අය අන්න එළියට බහලා ඉන්නෝ විගාට කැඳවලා මේ ගැන බේරුම් කිරීමක් කළොත් හොඳයි. ඒ වගේම තමුන්නාසේ ටිකක් බලන්න තේවල මිල අඩුවීමේ ප්‍රශ්නය, ඊළඟට පෝර හිගකමේ ප්‍රශ්නය, පෝර මිල වැඩිවීමේ ප්‍රශ්නය, වල්නාශක නැතිකමේ ප්‍රශ්නය උඩ තේ බැහැලා තියෙනවා ජුලයි මාසේ 19%ක් තේ නිෂ්පාදනය. ඉතින් තේ නිෂ්පාදනය බහිනවයි කියන්නේ යම් ප්‍රමාණයකට කම්කරු රැකියාවල් වලට ඒක බලපාන බවයි.
ඒ නිසා ගරුමන්තුමා අවසන් කරන්න.
තමුනාසයට අයිති වුණත් නැති වුණත් මේවා අන්තර් සම්බන්ධය බලලා අවශ්‍ය පියවර ගන්න කියලා ඉල්ලමින් මගේ වචෙන් නවත්.
බොහොම ස්තුතියි. ගෞරව වඩිවෙල් සුරේස් 4 නිමිඩංගල් වලද
சபை தலைமை தாங்கி நடத்திக் கொண்டிருக்கும் கௌரவ உறுப்பினர் அவர்களே, இன்றைய தினத்திலே காலத்தின் கட்டாயமாக இருக்கின்ற தொழிற்சங்கத்தினுடைய தொழில் பிணக்குகள் சம்பந்தமாக வாதாடுகின்ற இந்த தொழிற்சங்கவாதிகளுடைய கொடுப்பன உயர்வு சம்பந்தமாக தொழில் அமைச்சர் கௌரவ் ஜோன் செனவிரத்ன அவர்களால் கொண்டு வரப்பட்டிருக்கின்ற இந்த முக்கியமான விடயத்திலே நானும் மலையக மக்களுடைய பிரதி என்ற வகையிலே கலந்து கொண்டு ஒரு சில விடயங்களை இங்கே கூறலாம் என நினைக்கின்றேன். தொழிற்சங்கம் என்பது மலையகத்திலே விசேடமாக பெருந்தோட்ட தொழிலாளர் பொறுத்தவரையிலே அரசியலுக்கு முன்பாக இந்த தொழிற்சங்கத்தின் மூலமாகவே மலையக பெருந்தோட்ட தொழிலாளர்கள் பாதுகாக்கப்பட்டார்கள். அவர்களுக்கு ஒரு காவலரனாக இந்த தொழிற்சங்கங்கள் இருந்திருக்கின்றன. ஆகவே இந்த தொழிற்சங்க சட்டம் தொழிற்சங்கத்தினுடைய நன்மைகளை தோட்ட தொழிலாளர்கள் பெறும் வகையிலே சில சட்ட திருத்தங்களை மாற்றி அவரை பாதுகாத்துக் கொள்வதற்கு ஒரு சிறந்த ஒரு தீர்வாக இதனை நான் பார்க்கின்றேன். இங்கு பெருந்தோட்ட தொழிலாளருடைய சம்பள உயர்வு, இடைக்கால கொடுப்பனவு, கடந்த வரவு செலவு திட்டத்திலே நாம் நடத்திய போராட்டங்கள் சம்பந்தமாக ஒரு பாராளுமன்ற உறுப்பினர் இங்கு கொச்சைப்படுத்தி சில விடயங்களை பேசினார். நானும் அவதானித்துக் கொண்டிருந்தேன். மலையக மக்களுடைய பிரச்சினை சம்பந்தமாக அவர்களுடைய கொடுப்பனவுகளாக இருக்கலாம், சம்பள உயர்வுகளாக இருக்கலாம், இது சம்பந்தமாக மிகவும் உணர்வுபூர்வமாக நாம் எங்களுடைய போராட்டங்களை கோரிக்கைகளை வைத்துக் கொண்டிருந்த சூழ்நிலையிலே சில உறுப்பினருக்கு முன்பு பேசிய சில உறுப்பினர்கள் இங்கு வந்து முதலை கண்ணீர் வடித்ததை கண்டு கொண்டிருந்தேன். நமக்கு ஏன் கமத்தியமா பழனிமே ஸ்தூத்தியவந்த வேணவா கரு காமக்கர் அமர்த்துமாட்ட ஜோன்சனத்தை அமர்த்துமாட்ட மே வகை பணத்தை கெனல உறுத்திய சமிதி நாயக்க சா உறுத்திய சமிதி கௌரவ கருப்பு சம்பந்தம் ஏ வகையுமே
இன்னும் 1 நிமிடம் உள்ளது.
பௌகே தவச வத்துக்கர ஜனதா வெனுவே வத்துக்கர ஜனதாவுகே தீமனாவ திலாஸ் பன்சியா தீமனாவ ஏ வகை தாமத் வத்துகாம்கருகே படிவெடிப்புற சம்பந்தவ சாக்கச்சாவட்டு மூல்தர தீலா எத்துமாதன சாயோகேட்ட வத்துகாம்கர் ஜனதா வெனுவங்க எத்துமாட ஸ்தூத்தி வந்து வேணும். மெத்தன கதா உணா பெட்ரோல் கணாவா நாடக நெட்வா கீழ ஒக்கம கட்டாக்குவா அப்பி பெட்ரோல் கணவன் அப்பிய புச்ச கண்ட வத்துக்கம் கர ஜனதா வேணும் கோ வத்துவல திப்பே டிஃபெக்ட் ஒக்கம அசுவத்த அசுவட்ட புச்சுவே கவுத ஊவ பலாத்தே திப்பே கம்கர் ஃபேக்டரி ஒக்கம் புச்சுவே கவுத டிஃபெக்ட் ரப்பர் பெட்ரி ஒக்கம் பிச்சுனா வத்துவ பெத்தை தீர தெப்பல் கந்தோர் ஒக்கம் பிச்சுனா பிராதேச ரேக்கம் காரியாலிட்டிக பிச்சுனா வத்து கம்கர் பாரட்டாவா எவ்வளோ கொஞ்சம் உத்தர அப்பி ஒக்கம் ஆகணும் இன்னே வத்து கம்கர் ஜனதா வெனுவேங் அப்பி அண்டதேன் கதாகண்ட தமை அத்தனை எவ்வளோ தியன்னே அப்பி ஜனதா வெனுவேங் விவித விதியட அப்பி சட்டன கெனியனவா ஏக வென பிரச்சன நமுத் வத்து கம்கர் ஜனதா வடிக
பாட்ட கேண்டே எதா
அசுவட அசுனமே காலதி ஏ ஃபேக்டரிக்கு ஒக்கம கினி தியலா வத்து லைம் காம்பரிக்கு ஒக்கம கினி தியலா ஊவ பலாதே டார்பா ஃபேக்டரிக்கு கோ டார்பா தேகம் கர் சார கவுத கினி திப்பே
ஏ வகம கீனகர ஃபேக்டரி
கவுத கினி திப்பே ஐதிவாசிக்கு කවදාවත් කලෙක්ටිව් ඇග්‍රීමන්ට් එක අරගෙනලා 2500ක් වතු කම්කර ජනතාවට අවශ්‍යතාවය අනුව ලබා දුන්නා. ඒකට ඕන දෙයක් කතා කරන්න පුළුවන් බයිලා ගන්න පුළුවන්. එදා අරන් දුන්නේ කවුරුත් ආවේ නැහැ. 2500ක් අපි අරන් දුන්නා මාස දෙකක්. අපි ඒක ඉක්මනින් අපේ කම්කර අමාත්‍යතුමා සහ වේලි කර්මාන්ත අමාත්‍යතුමාත් එක්ක එකතු වෙලා අපි සාකච්ඡා කළා ඒක ඉක්මනින් වතු කම්කරගේ පඩි ප්‍රශ්නත් අපි ඉවර කරනවා.
ආගමෙන්
තෝට තොල්ලාර සම්බන්ධමාක பேசும் போது அதனை பேசுவதற்கு அருகதை உள்ளவர்கள் தான் பேச வேண்டும். அதனை தோட்ட தொழிலாளர் சம்பந்தமாக அருகதை அற்றவர்கள் இந்த சபையிலே வந்து நீலக்கண்ணீர் வடிக்க வேண்டிய அவசியம் கிடையாது. அந்த மக்களுடைய லயனர்கள்லாம் தீ வைத்து கொளுத்தி அவருடைய தேசிய அடையாள அட்டை எல்லாத்தையும் பறித்து அவர்கள் தொழிற்சாலை எல்லாத்தையும் தீ வைத்து கொளுத்தி விட்டு இன்று தோட்ட தொழிலாளர் சம்பந்தமாக பேசும்போது எங்களுக்கு மிகவும் ஆச்சரியமாக
இருக்கின்றது.
கட்டி அந்த கம்கர் ஜனதாவுக்கு கதா கட்டும் மலைய மக்கள் சார்பாக பொறுத்திருங்கள். வெகு விரைவில் அவருடைய அடிப்படை சம்பளத்திலே உயர்வை பெற்றுக் கொடுப்பதற்குரிய நடவடிக்கையை மேற்கொள்வோம் என்று இந்த உயர் சபையிலிருந்து தெரிவித்துக் கொண்டு விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
நன்றி.